सुशील मेनी वरक प्रमुख श्रद्धा संपन्न पिंगतने गुड़ाक देवल निमे बहुम किटी करों टिकक मम मतक गन्वा धर्मे संबंध මේටික තේරුම් ගන්න පුළුවන්ද කියලා හැම දෙනාම නොනින් බලන්න කියලා මතක් කරනවා. මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා බොහොම සද්ධාවෙන්මයි පැවිදි වුණෙත් සියලු සසර දුක අවසන් කරගන්න ඕනේ කියලා. හැබැයි ශාසනයට එනකොට මට ලොකු නුවණක් තිබුණේ නැහැ. සර්වතථා ඥානෙ වගේ ඥානයක් මට තිබුණෙත් නැහැ. අන්ධේ කන වෙල අල්ලගෙන එනවා වගේ පිටකේ අත නැහැරම අල්ලගෙන ආවා. කලින් කලට ටිකෙන් ටික ගැඹුරු අරුත් වයිමෙන් ගැඹුරට ආවා. නමුත් මෙන් එහාට මගේ දේශනා කවදාවත් ගැඹුරු වෙන්නේ නැහැ. මම මේ කියන දේම නොයෙක් පරියායන්ගේ නොයෙක් ක්‍රමවලින් කියයි, පෙන්නයි, පනවයි, විවරණය කරයි, බෙදයි. නමුත් මේ ඔබට පරාවර්තනය වෙන්නේ මගෙන් බණ අහගනිමින් මොම් පිටිපස්සේ යම් කෙනෙක් ආවනම් හැමෝටම කියන පණිවිඩය මම මේ කියන ටික රුචි නැත්තම් තේරෙන්නේ නැත්තම් වෙන ක්‍රමයක් හෙව්වට කමක් නැහැ. මට එතනින් හැට ගෙනියන්න ක්‍රමයක් නැහැ, තැනක් නැහැ. මේ තමයි මගේ පරේෂණ නිෂ්ඨාව. මේක මෙතනින් එහාට ජීවිත අවබෝධය ලබා දෙමින් ජීවිතය හරහා උඩට යනවා මිසක ලෝක ගවේෂණය කරන්න කරුණ නැහැ. ගොඩා ගැඹුරු නෑ, සරලයි වෙනදකට වඩා. හැබැයි අපි කෙනා නිවන කියන්නේ මේක වෙන්න ඇති කියලා මනෝමෙන් හිතාගෙන ඉන්න දෙයට වඩා පරස්පර වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනයට මගේ අර්ථය පරස්පර වෙන්නේ. ඒක මම අද මේ දේශනාව තුළින් බුදුහාමුදුරන්ගේ ධර්මයක් දේශනා කරනවත් ත්‍රිපිටකයේ තියෙන ධර්මයක් දේශනා කරනවත් මම හිතලා යමක් දේශනා කරනවත් නෙවෙයි. බණ අහන ඕගොල්ලන්ගේ ජීවිතය ගැනයි කියන්නේ. බුදුහාමුදුර දේශනා කළේ මේ ලෝකේ දුක හැදෙන හැටිත්, ඒ දුක නැති වෙන හැටිත්, ඒ දුක නැති කරන්න යන ගමන් මාර්ගය. මේ දර්ශනය මට හොඳට පේනවා, තේරෙනවා. ඒත් මමත් ආදුනිකයි තාම. මම දක්ෂමදි. කාලයක් යයි මට ඒක දක්ෂ වෙන්නේ. නමුත් මේ ටික හොඳින් අහන්න, කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් කරන්නේ දුකේ නිවීම නැත්තම් නිවන පෙන්වන එක. ඇස් ඇති හැම කෙනෙකුටම දකින්න පුළුවන් නිවන. දකින්න ලද ධර්මය ඇතුව, දකින්න ලද නිවන ඇතුව එයා මාර්ගය වඩන්නේ. එයාට කෙරෝලට ගිහාම මගේ ගමන් මග දැන් අවසානයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා හැම දිනම ඉතාමත් වුමනාවෙන් ශ්‍රවණය කරන්ඩ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරුව ඔබත් මාත් හැමෙනි ගමම් මග සුළුපටු නෑ. ඉතාමත් දීර්ඝයි. මං මුලේ ඉඳලා විනද වගේ දුක ගැන විස්තර කරන්න යන්නේ. නමුත් මං කෙටියෙන් මේ දර්ශනය ගැන මතක් කරන්න. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස නිරුජ්ජන්ති. යම් තාක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ධර්මයක් ලෝකෙ තියෙනං මේ සියලුම ජරා මරණයන්ට මුල ජාතිය ඉපදීම. ඒ ජාතිය නිරුද්ධ වුණොත්, ඉපදීම නිරුද්ධ වුණොත් චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධ වෙනවා. අජරාමර වෙනවා කියලා කියන්නේ චරා මරණ නැහැ. චරා මරණ නැති වෙන්න නම් මොකද්ද නැති වෙන්න ඕනේ? ජාතිය නැති වෙන්න ඕනේ, ඉපදීම නැති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පනවන්නේ උතන ඉඳලා. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියන තැනකින්. ඒ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුබ්බේ අනනොසු තේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝදපාද කියලා. පෙර නොයසුවිරු ධර්මයක් කෙරෙහි, පෙර නොයසුවිරු ධර්මයක් කෙරෙහි තථාගතයන් වහන්සේට ඇහැක් පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, විද්‍යාව පහළ වුණා කියලා පෙන්වෙන්නේ නේද? මං ඕගලන්ට පෙන්නනවා ජාතිය කියන්නේ මොකක්ද, අපි ඉපදෙන්නේ කොහොමද. ඒ ඉපදීම නිසා දුක් දුමන සිටින එක කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ඉපදීම නැති කරන්නේ කොහොමද, ඒකට නැති කරන මඟ කියන ටික මම පෙන්වලා දෙන්නම්. නුවණක් තියෙන කෙනෙකුට දේශනාව අවසානයේදී නිවන් දකින්න පුළුවන්. මම පොඩි උපමාවක් කියන්න. චිත්‍රපට බලලා තියෙනව නේද ඔයගොල්ලෝ? සිනමාශාලාවලට ගිහිල්ලා චිත්‍රපට බලලා තියෙනවා. චිත්‍රපටයක් අපි බලනකොට ඉදිරියෙන් තියෙන සුදු පාට තිරේ නැත්තම් රෙද්ද විතරක් තිබුණොත් අපිට පින්තූර පේනවද? නෙගටිව් එකේ පැහැසටහන අරගෙන කැමරාව හරහා එන ආලෝකයේ විතරක් තිබුණොත් තිරයක් නැති වුණොත් ඒත් අපිට රූප පේනවද? නැහැ. නෙගටිව් එකේ පැහැසටහන අරගෙන ආලෝක කිරණ තිරය මතට වැටුණාම අපිට රූප පේනව නේද? පේනවා. ඒ පේන රූපයේ තිරේද? එහෙනම් රූප සටහනේ ආලෝකය අරගෙන එන අර කිරණද? එහෙනම් දෙකමද? ඒ දෙකම බැහැරද? දෙකම බැහැරක් නෙමෙයි. නමුත් මේ ආලෝක කිරණ තිරේ මත පතිත වුණොත් රූප පෙනේ. තිරයක් නැති වුණොත් පොළොවක් මත පතිත වුණොත් ඒකේ රූප දිස් කරන්න පුළුවන්, දිස්ෙන්න පුළුවන් පොළොවක් මත පතිත වුණොත් පෙනේ. ජලයක් මත පතිත වුණොත් පෙනේ. රූප සටහන් අරගෙන එන ආලෝක කිරණ යමක් මත පතිත නොවුණොත් අපිට චිත්‍රපටියක් පෙනේද? චිත්‍ර පෙනේද? නෑනේ. ඒ වගේ මම අද ඔයගලන්ට මතක් කරන්නේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන ටික පැහැදිලි කරලා දෙන්න. ඉතනදී අපි හැමෝටම දැනගන්න පුළුවන් නිමිත්තක් අපි ගත්තොත් අපි සත්‍යයක් පුද්ගලයෙක් මිනිසෙක් කියන තැනක තියෙන රූපය හොඳට බලන්න. මේ කාම ධාතුව කියලා කියන්නේ, කාම භවය කියලා කියන්නේ, කාම භූමිය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ නිර්මිත රූප තියෙනවා. ඔක්කොම අපි කිව්වොත් අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්න පුළුවන්නේ, ඉන්නවනේ. හොඳට බලන්න ඒ ශරීරය ප්‍රපංච නොකොට අපි කෙනෙක් පුද්ගලයේ කියන තැනක කෙස් ලොම් නිය දත් අම්මස් නහර කියන මේ තද කොටස් 20ක් තියෙන මේ 20ම අයිති මොන ධාතුවටද? පඨවි ධාතුවට. හොඳට පඨවි ධාතුව සමාන කරගන්න කළු ගලක් ගත්තොත්, හුඹහක මැටි ටිකක් ගත්තොත් කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙනවද? නෑ, හිතෙන්නේ නෑ. එබඳු මමයි ඒ ස්වභාවයේ නොහැර පවතිනවා කෙස්ලොම් නියත ධම්මස් කියන කොටස් ටික. ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටික කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙනවද? නැහැ. ඒ ස්වභාවයමයි, ඒ ස්වභාවය නොහැර පවතිනවා පිච්චෙන් සරව කියන මේ කොටස් ටිකේ. ගිනි ගොඩක සූර්ය රශ්මියක තියෙන උණුසුම් ස්වභාවය යම්සේද එබඳුයි අපි කෙනෙක් කියලා හිතන තැනක තියෙන ශාරීරික උෂ්ණය. බාහිර ගස්වැල් සුළුවමින් හමන වාතය සත්ව පුද්ගල භාවයෙන් තොර ධර්මතාවයක් යම්සේද එසේ අපි පුද්ගලය කියන දකින තැනක තියෙන වායෝ ස්වභාවය අපි අම්ම හෝ පුතා හෝ දරුව හෝ කියන තැනක ශරීරය හොඳට විශ්ලේෂණය කළොත් ගවේෂණය කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්තයි ඒ රූපේ භෞතික தත්ත්වය. රත්තරණෙන් යමක් හැදුවොත් මොන හැඩයකට පිහිටියත් ඒක රත්තරම්මයි නේද? අවකාශ ධාතුව තුල මොන හැඩයකට තිබුණත් ඒක රත්තරම්මයි. රිද්දියෙන් නිර්මාණය කළ වස්තුවක් මොන හැඩයකට අවකාශ ධාතුව නිසා එක එක හැඩ පේන්න පුළුවන්. නමුත් ඒක රිදීමයි නේද? යකඩෙන් කළ වස්තුවක් මොන මොන හැඩයකට තිබුණත් අවකාශ ධාතුව තුළ ඒක යකඩවමයි නේද? ඒ වගේ සතර මහා ධාතුවෙන් කළ රූප මොන මොන හැඩයකට තිබුණත් ඒක සතර මහා ධාතුවමයි. මෙතනදී තියෙන දේ තමයි එබඳු සතර මහා ධාතු අවකාශ ධාතුව අවුරාගෙන රාසි වෙච්ච සතර මහා ධාතු රූපවල හැඩ සටහන් අපිට පෙනේ. ඒ පෙනෙන හැඩ සටහන් වලට අපි මනෝමයෙන් අම්මා තාත්තා අයියා අක්කා කියලා ප්‍රපංච සංඥාවන් උපදවා ගන්නවා. ඒ හිතේ අපි කියමු දැන් අපිට අම්මා කියලා දරුවා කියලා මෙතන ඉඳන් ඔගලන්ට සිහි කරන්න පුළුවන් නම් ඔය සිහි කරන්න පුළුවන් ටිකට කියනවා ප්‍රපංච සංඥාව නැත්තම් තණ්හා උපාදාන කියන ගති ටික ඔයක තියෙන සිහි කරන එකේ. ඔය හිතේ තියෙන ගති ටික ඔකට තමයි කර්ම භවය කියන්නේ නැත්නම් උපාදානය කියන්නේ. උප්පත්ති භවය කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ. ඔය හිතේ තියෙන ගති ටික සතර මහා ධාතු රූපයට තැබුවාම උපාදාන පත්‍ය භව තියෙන දෝෂය තමයි ජාතිය දරුවෙක් උපදිනවා. ඔයගලන්ට සතර මහා ධාතු පේන්නේ දරුවෙක් හට ගන්නවා. දරුවෙක් හටගත්තොත් දරුවෙක් උපන්නොත් ජරා මරණ දරුවා ලෙඩ වෙච්ච දුක, දරුවා මහලු වෙච්ච දුක, දරුවා මැරිච්ච දුක, දරුවට ගහපු දුක, දරුවට බැන්න දුක, යම් තා දුක් තියෙයිද ඒ දුක් ඔක්කොම විඳින්න වේ. ඔය දුකට හේතුව ඔබට දරුවෙක් උපන්න එක. ඉපදීමට හේතුව භවය කියලා කියන්නේ කාම භවය නියෝජනය සතර මහා ධාතු රූපය. භවයට උපාදානය ප්‍රත්‍ය වුණොත් තමන් තුල තියෙන දරුවා කියන හැඟීම සතර මහා ධාතු රූපයට තැබුවොත් වෙන්නේ මොකද්ද? ඔබට උපදිනවා දරුවේ. ජාතිය වුණොත් ජරා මරණ දුක එනක නතර කරන්න බෑමයි කියලා එයා දන්නවා. ඊට පස්සේ තමන් කියන රූපේ ගන්න හිතේ මේ මම කියන හැඟීමට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික කියන්නේ. ඒ කෙලෙස් ටික කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයට බැහැලුවාම තියෙන දෝෂේ තමන් උපදිනවා. අත්පය ඇති, ඇස් ඇති, කන් ඇති, නාස ඇති කෙනෙක් උපදිනවා. ඉපදුනහම තියෙන දේ තමයි තමන් ලිඩ වෙනවා. මේ ශරීරයට කවුරු හරි ගැහුවොත් මට ගැහුවා කියලා හිතෙනව නේද? මේ ශරීරයේ මම කියන හැඟීම මේ ශරීරයට බැසගත්තුත් සතර මහා ධාතු උරුම වුණොත් තියෙන දෝෂේ තමයි ජාතිය තමන් උපන්න කෙනෙක් වෙනවා උපදිනවා. උපන්නොත් තමන්ට ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන, නිින්දා අහන්න වෙන, අපහාස අහන්න වෙන, ඇනුම් බැනුම්, තාඩන බීඩන මේ සියලුම දුක් පුද්ගලයෙකුට විඳින්න වෙනවා. මේ කයට යමක් යමක් වෙයිද තමන්ට විඳින්න වෙනවා. ඒ විතරක් නෙමෙයි කාම උපාදාන කියන්නේ ඕගලන්ට රන් රිදී මුතු මැණික් වස්තු තියනවා කියන හැඟීමක් තියෙයි. ඔය හිතේ තියෙන හැඟීම බාහිර සතර මහා ධාතු රූපේට තැබුවහම ඕගලන්ට වෙන්නේ රන් රිදී මුතු මැණික් උපදිනවා, වස්තු උපදිනවා. ඉපදුනහම ඒ දේවල් නිසා ඔයගලට දුක් දුමනස් වෙනවා. මේ ලෝකේ යම් තාක් දේවල් නිසා අපිට දුක් දුමනස් එයිනම් ඒ හැම දෙයක්ම අපි උපදවා ගන්න පරිහරණය කරන ආය දේවල්. අපි නිකමට කිව්වොත් දැන් තමා තමන්ට අම්මව සිහි කරන්න බලන්න, සිහි කරන්න පුළුවන් නේද? හරි. සිහි කරනකොට කනගුණ ආහාරෙන් හැදුණු කෙස්ලුම් නේද තම්මස් සතර මහා ධාතු රූපය තියෙනවා නම් මේ සිහි කරන ගති ඒ රූපෙ මත හැපිලා අම්මා ඉන්නවා කියන හැඟීම ඇති වෙයි ඔයගලන්ට. අම්මා ඉන්නවා බැරි වෙලා ඔගොලු සිහි කරනකොට කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ නැති වෙලා නම් ඔයගලන්ට කියන්නේ අම්මා මැරිලා කියලා. හොඳට බලන්න අම්මා ඉන්නවා සහ අම්මා මැරුණා කියන තියෙන වෙනස මොකද්ද කියලා. අම්මා සිහි කරන්න පුළුවන් මනසේ තියෙන ගතිය එකමයි. අම්මා ඉන්නවා සහ මැරිලා කියන්නේ ජීවත්වයේ ඉන්න උපන්න කෙනෙක් සහ මැරිච්ච කෙනෙක් කියන්න තියෙන වෙනස මොකද්ද? සතර මහා ධාතු රූපයේ ඇති බව සහ නැති බව විතරයි. කියන එක තේරෙනවද? දන්නේ නැහැ. හොඳට බලන්න තේරුම් ගන්න. මෙතනදී එක දෙයයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අර චිත්‍රපටි ආලෝක කිරණ ටික වගේ තමයි අපේ හිතේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා, නැන්ද මාමා ඉන්නවා කියලා දොස්තරලාට නිතගිලද කියන්නේ. ඈ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා කියලා අපේ හිතේ තියෙන මේ ගති ටික දකින්ද චිත්‍රපටයක නෙගටිව් එකක රූසට හන් අරගෙන එන ආලෝකෙ වගේ ඒ ගති පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක හැපුණු ගමම්ම කාම භූමිය උපදිනවා. අම්ම තාත්තා අයියා අක්කා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් උපදිනවා. උපන්නහම ඒ හැම දෙයක්ම කැඩුණු නිසා, බිඳුණු නිසා, ජරාවට ගිය නිසා, නැති වෙච්ච නිසා යම් තාක් දුක් වෙයිද ඒ තාක් දුක් විඳින්න වෙයි. එතකොට මේ දුකට හේතු ටික ඉපදීම කාගේද? ඔබේ, මගේ. දැන් මෙතන තියෙන ඔක්කොම සතර මහා ධාතු රූප ටික අපේ කෙනා කෙනාගේ හිතේ තමයි තියෙන්නේ. අත්වාද උපාදානේ රූපං අත්තතෝ සමුනුපස්සති කියන උපාදාන ගතිය කෙනා කෙනාගේ මනසේ තියෙන. මේ සතර මහා ධාතු රූපේ උපාදාන වශයෙන් ගත්තොත් මේ සත්‍ය පුද්ගලික කියන හැඟීම මේ සතර මහා ධාතු රූපයට බැස ගත්තොත් වෙන්නේ මේ රූප ටික සත්‍ය පුද්ගලිය කියන හැඟීම උපදිනවා. එතකොට මේ රූපේ කැඩෙන බිඳෙන දවසට අපිට පේන්නේ පුද්ගලිය ලෙඩ වුණා, පුද්ගලිය මහලු වුණා, පුද්ගලිය මැරුණා, පුද්ගලයන්ට මේ දුක් වුණා කියලා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින්න වෙනවා. යම් වෙලාවකදී ඕගොල්ලන්ගේ සිතේ තියෙන කාම වස්තු ගැන, සත්ව පුද්ගල හැඟීම් ගැන හැඟීම් මේ සතර මහා ධාතුන්ගේ හැඩතල ටිකට තිබ්බේ නැත්තම් පුද්ගලය උපදින්නේ නැහැ, තමන් උපදින්නේ නැහැ, වස්තු උපදින්නේ නැහැ. ඒ පුද්ගලයන්ගේ ඉපදීම නතර වෙනවා, ඒ වස්තුන්ගේ ඉපදීම නතර වෙනවා, ජාතිය නිරුද්ධ වෙනවා. එහෙම ඉපදීම නිරුද්ධ වුණොත් වෙන්නේ මොකද්ද? ඒ නිසා එන සෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසය නිරුද්ධ වෙනවා. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක දන්නවා. යමක හෝ යමක් හෝ උපන්නොත් ඒ නිසා දුක එනවමයි කියන එක දන්නවා. ඉපදීමට හේතුවක් දන්නවා. මොකද්ද? භවයේ නැත්නම් මේ සතර මහා ධාතු කාම භවයේ උප්පත්ති භවය කියලා කියන්නේ සතර මහා ධාතුවට, සතර මහා ධාතු රූපයට. තමන්ගේ හිතේ තියෙන සත්ව පුද්ගල හැඟීම සතර මහා ධාතු රූපයට බහලපු නිසා නැත්නම් උපාදාන පත්‍ය භව, භවයේ උපාදාන වශයෙන් ගත්ත එකයි මේ ජාතියට හේතුව කියලා දකිනවා. ඊට පස්සේ එයා දන්නවා මගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයට බැහැලුවේ නැත්තම් සත්ව පුද්ගල දේවල් කාරණා උපදින්නේ නැහැ, දුක උපදින්නේ නැහැ නේද කියලා දකිනවා. දුක ඇති වෙන හැටි දන්නවා, දුක නැති වෙන හැටි දන්නවා. දැනගෙන මේ රූපය හැම වෙලාවෙම පෙන්නනවා සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ හැටියට එයා දකින්නේ. හිත තබන්නේ මේ හැඩේට කෙනෙක් කියලා. එයා දන්නවා කෙනා කියන ගතියෙන් මේ සතර මහා ධාතු රූපයට හිත තැබුවොත් නිර්මාණය වෙනවා කවුද? කෙනෙක්, පුද්ගලයෙක් උපදිනවා. පුද්ගලයෙක් උපන්නොත් තියෙන දෝෂෙ මොකද්ද? තේරාමර මේ රූපේ කුඩු වුණොත්, කැඩුනොත්, ඇඹරුණොත්, විනාශුනොත් එහෙම වෙන්න පුළුවන් රූපේ. නමුත් ඕගලන්ට පෙනේ කෙනෙකුට මෙහෙම වුණා කියලා දුක් විඳින්න වෙයි නේද? දුක් විඳින්න වෙයි. ඒ පුද්ගලයේ ක්ලෙඩවීම, මහලුවේ මැරීම නිසා එන දුක් ටික ඕගලන්ට විඳින්න වෙන්නේ පුද්ගලයක උපන්න නිසායි, පුද්ගලයක ඉන්න නිසායි, පුද්ගලයක හදාගත්ත නිසායි. පුද්ගලය කියන ටික හැදිලා තියෙන්නේ ස්කන්ධ ටික සහ කෙලෙස් කියන ටික දෙක එකතු වෙලා. මගේ මනසේ තියෙන තණ්හා උපාදාන, අපි කියමු දරුවා කියන හැඟීම, දැන් ඕගොල්ලෝ සිහිකරන්න. මේ දරුවා කියන නිමිත්තේ තියෙනවා අවිද්‍යාවෙන් හටගත්ත රූපයත් නොදන්නාකම නිසා මේ දරුවා කියන හැඟීමක් නිමිත්තක් හදාගත්තා නම් ওই නිමිත්තට තණ්හවතී. සත්‍යෙක් පුද්ගලයෙක් කියන උපාදානයේදී ওই නිමිත්ත තුල තියෙන්නේ අවිද්‍යා, තණ්හා, උපාදාන කියන මෙන්න මේ ගති ටික තියෙන්නේ. ওই ගති ටික සිහි කර ගන්නකොටම ඕගොල්ලන්ගේ මනස කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද, තම්මස් නහර නැත්තම් පිච්චෙන් සරව කියන සතර මහා ධාතු රූපයකට නැමෙනවා. මේ සිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපේ උපාදාන කරගත්තොත් දරුවෙක් උපදිනවා. ඒ රූපේ දරුවෙක් වෙනවා. දරුව හදාගත්තා වෙනවා. එතකොට වෙන්නේ දරුව ලෙඩ වෙච්ච, දරුව මහලු වෙච්ච, දරුව මැරිච්ච, දරුවට ගහපු බැනපු වැනු මේ දුක් ටික ඔක්කොම ඔයගලන්ට විඳින්න දෙයි. ඔය දුක දරු දුක ඔයගලන්ට නැති වෙනවා දරුවෙක් නූපන්නොත්. දරුවෙක් නූපදින්න නම් ඔයගලන්ට යමක් කළ හැකි. එතන තියෙන සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැකලා හොඳට රූපයට හිත තබලා තමන්ගේ හිතේ දරුව කියන ගතිය ඒ රූපෙට බහලන්න ඉඩ නොදෙන විදිහට රූපය ඇත්ත පෙන්නවා. තමන්ගේ හිතේ තියෙන දරුව කියන ගතිය රූපෙට බහලන්න නොදී ඇත්ත පෙන්නවා. ඒ රූපයේ සතර මහා ධාතු බව ඔප්පු කළා පෙන්නන්නේ, එහෙම ඇත්ත පෙන්නන්නේ ඇයි? එයා දුක දන්නවා. එහෙම ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම ඒ රූපമിതിේ දරුවා කියලා මගේ හිතේ තියෙන ගතිය ඒ රූපෙට බැස ගන්නවා. බැස ගත්තාම තියෙන දරුවෙක් උපදිනවා. ඉපදුනහම දරුවා නිසා වෙන දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. අපි අර කලින් කතා කරපු ටිකම කියමු. අර පිදුරු කිමිකල් ටිකක් දාලා හදපු කඩදාසිය සතර මහා ධාතු රූපේ. ඒ රූපේ දකින්නකොට රුපියල් 5000ක් කියලා වටිනාකමකුත් එක්ක ඇති වෙන මනසේ තියෙන නිමිත්තට කියනවා තණ්හා උපාදාන කියලා. ඒ තියෙන ගති ටික අර කඩදාසිය පැත්තට නැඹුරු කළොත් ඔබට ජාති උපදින රුපියල් 5000. 5000 කුලයක් ඔබට උපදී. 5000ක් උපදී. උපන්නුත් වෙන්නේ මොකද්ද? ඒ කුලේ කැඩෙන ගානේ බිඳෙන ගානේ ඔබට ජරා මරණ දුක විඳින්න වෙයි. TV එකේ තියෙන රූපය දිහා බලන්න. ඒක සතර මහා ධාතු රූපය. වර්ණ සටහන. ඔබේ හිතේ තියෙන සත්පුද්ගල හැඟීම ඒ රූපෙ මත පතිත වුණොත් ජාති පුද්ගලයෙක් නිර්මාණය වෙයි ඔබට. කෙනෙක් උපදී. ඊට පස්සේ කෙනෙක් උපන්නොත් ටීවී එක දිහා බලාගෙන ජරා මරණ දුක් ඔබට විඳින්න පුළුවන් වෙයි. ඒ වගේමයි මේ කන බොන ආහාරයෙන් හැදුණු මේ ශරීරය හොඳට බෙදලා බලන්න කෙස්ලුම් නේ දත් මේ හැම කොටසක්ම කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය. මේ රූපයට මම කියන හැඟීම කියන්නේ කෙලෙසයක්, මාන්නය, අස්මි මානය කියන කෙලෙසය. තව පැත්තෙන් ගත්තහම අත්වාද උපාදානය. ඒ මම කියන හැඟීම මේ රූපෙට බැහැලුවාම වෙන්නේ අර 5000 උපන්නවගේ මාව උපදිනවා. ඇස් ඇති, කන් ඇති, නාස් ඇති, අතපය ඇති තමන් උපදිනවා. උපන්නහම ඇස් අන්ධ වෙච්ච දුක, කන් කැඩිච්ච දුක, කකුල් කැඩිච්ච දුක, අතපය නැති වෙච්ච දුක, තමන්ට වෙන සියලු දුක් විඳින්න වෙයි. ඔය සියලු දුකෙන් ඔබ මිදෙනවා ඔබ නූපන්නොත්. ඉපදුනේ නැත්තම් නූපදින්න ක්‍රමයක් තියෙනවා. මේ රූපේ පිරිසිඳ දකින රූපයේ ඇත්තට හිත තබනවා තමන්ගේ සිතේ තියෙන ගතිය රූපෙට බැහැ ගන්න බැරි වෙන්න. එහෙම වුණොත් තමන් උපදින්නේ ඇහැ එක්ක තමන් නෑ, තමන් එක්ක ඇහැ නෑ, තමන්ට කන් නෑ, කන් වලට තමන් නෑ. එහෙමනුත් එයාට දුක එන්න තැනක් නෑ. උඹ හකින් මැටි ටිකක් කොටලා අරගෙන එක එක හැඩවලට තබල අවකාශ ධාතුවේ තිබ්බොත් ඔගලන්ට පුළුවන්ද මැටි ටික අතට අහුවෙන්නේ නැති වෙන්න හැඩේ අල්ලන්න? හැඩේ මැටි වලින් වෙන් කරන්න පුළුවන්ද? මැටි ටික අවකාශ ධාතුව තුල තියෙන හැඩේ නේද? හැඩේ කියන එක මැටි වලින් වෙන් කරන්න බෑ. අවකාශ ධාතුව තුල මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ. ඉබ්බඳු හැඩයක් ඕගොල්ලන්ට පෙනෙනකොට ඕගොල්ලෝ මනෝමයෙන් හිතාගන්නවා මේක අස්සේගේ රූපයක් කියලා. ඕගොල්ලෝ අස්සේගේ රූපයක් කියලා හිතාගත්තත් මැටි ටික මැටිමනේ, හැඩෙත් මැටිමනේ, මැටි වල හැඩේනේ. මැටි ටිකේ තියෙන තැනට ඕගොල්ලෝ අස්සේගේ රූපය කියලා හිතාගෙන මං අස්ස රූපේ දිහා බලනවා කියන අදහසින් අර මැටි ටික දිහා බැලුවාම ඕගලන්ට පෙනෙයි අස්සේගේ රූපයක් ඉපදේ. අස්සේගේ රූපයක් උපදී. දැන් ඕගොල්ලෝ අතින් ඇල්ලුවොත් මම අස්ස රූපේ අත ගන්නවා කියලා අතට අහුවේ මැටි ටික. නමුත් අහුවෙන්නේ අස්ස රූපේ කියලා හිතාගෙන අස්සයව උපන්න උපද්දව ගත්තහම අස්සයව බලන්නත් පුළුවන්. අස්සයගේ හඬ අහන්නත් පුළුවන්. අස්සයගේ ගඳ සුවඳ ලබන්නත් පුළුවන්. අස්ස රූපේ ස්පර්ශ කරන්නත් පුළුවන්. පංචකාමය කියන්නේ මේ නිමිත්ත අනුව ආයතන පහම ගැට ගහ ගන්න පුළුවන්. දැන් හොඳට බලන්න අස්සය කියන හැඟීම ඕගොල්ලෝ ගාව තිබුණොත් මැටි වලින් යුක්ත රූපේ හම්බ වුණේ නැත්තම් අස්ස රූපයක් පෙනෙයිද? හරි. අවකාශ ධාතුව අහුරාගෙන රාශි වෙච්ච රූපය තියෙනවා. ඕක දිහා අස්ස රූපයක් කියලා ඕගොල්ලෝ නොබැලුවොත් අස්ස රූපක ඉපදීමක් වෙයිද? නෑ. අස්ස රූපයක් කියලා ඕගොල්ලෝ බලනවා සතර මහා ධාතු රූපයක් අහු වුණොත් අස්ස රූපයක් තියෙනවා වෙන්නේ නැද්ද? උපදින් නැද්ද? ඊට පස්සේ අස්ස රූපේ මෙහෙමයි කියන හැඩේ තියෙද්දිම රූපය කඩලා බිඳලා දැම්මොත් අස්ස රූපේ උපන්න එකක් නෙමෙයි, දැන් අස්ස රූපේ නැති වෙච්ච එකක්. ඒ අස්ස රූපේ කැඩිලා අස්ස රූපේ නෑ කියන්න වෙනවා නේ. ඒ වගේ කනබුන ආහාරයෙන් හැදුණු අර මැටි ටික හැදුණු වගේ කනබුන ආහාරයෙන් හැදුණු සම්පූර්ණ මැටි වගේ සතර මහ ධාතු රූපයක හැඩයක් ඕගොල්ලෝ ඉස්සරහට එනකොට ඒ හැඩේට මේ මගේ දරුවා කියන ඕගොල්ලෝ හිතේ නිමිත්තක් හදාගත්තාම දරුවා කියන නිමිත්ත හිතේ තියෙන අදහස අර අවකාශ ධාතුවේ රාශි වෙච්ච මැටි ටිකට තිබ්බ වගේ අපි මේ කනබුන ආහාරයෙන් රාශි වෙච්ච මැටි ටිකට සතර මහා ධාතු රූපෙට මගේ හිතේ තියෙන දරුවා කියන අදහස තිබ්බහම දරුවගේ රූපයක් ඕගලන්ට දකින්න පුළුවන්. දැන් දරුවෙක් ඉපදිලා දරුවගේ මූණ බලන්න පුළුවන්. සද්ද ඇහෙනකොට ඔය සද්දෙටත් මේ දරුවගේ කටහඬ කියලා නිමිත්තම ඔය නිමිත්තම තියන්න පුළුවන්. එතකොට ඇහැට පේනු නැතත් කමන්නේ දුරකථනයකින් ඇහුණත් ඔය සද්ද ඇහෙනකොටම ඒ හඬට ඕගොල්ලෝ මේ නිමිත්ත කැපුවාම ඕගොල්ලන්ගේ හිතට ඒ රූපෙ මැවෙනවා. එතකොට අඳුරනවා දරුවා කතා කළේ. ඊට පස්සේ ගඳ සුවඳටත් ඔය දරුවා කියන නිමිත්තම තිබ්බහැ. පටවි ධාතුවේ ස්පර්ශ වෙන්නේ සතර මහ ධාතුව අල්ලනකොටත් දරුවා කියන නිමිත්තම හිතින් සිහි කරගත්ත හැකි. ඔබට මේ සතර මහ ධාතු නිමිත්ත ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන පහෙන්ම දරුව කියලා පරිහරණය කළ හැකි. එතකොට ආස්වාදයකුත් තියෙයි. නමුත් ආදීනවයක් තියෙනවා. ඒ රූපය අවකාශ ධාතුවේ ආහාර ප්‍රත්‍යින් රාශිය උනේ. පඨවිය කිපිලහු, ආපෝව කිපිලහු, තේජව කිපිලහු, වායුව කිපිලහු, අවකාශ ධාතුව තුල රාශිච්ච රූපമിതി අවකාශ ධාතුව තුල මිහිරෙනවා. ඉහිරෙන දවසට ඕගලන්ට දරුවා නැති වෙච්ච දුක විඳින්න වෙයි. දරුවෙක් උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? දරුවා මැරිච්ච දුක් විඳින්න වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ජාතිය දුකයි කියලා කිව්වේ තමන්ගේ ඉපදීමට, තව සත්‍ය පුද්ගලයන්ගේ ඉපදීමට, මිනිස්යන්ගේ ඉපදීමට, දේවල් ද්‍රව්‍ය කාරණා රන් රිදී මුතුමැණික් යාන වාහන වල ඉපදීමටයි ජාතිය කියලා කිව්වේ. මේ ජාතිය ස්වභාව කොට ඇති සියලුම ධර්මයෝ නිසා ඔගලන්ට දුක එනවාමයි. දුක නෑවිල්ලා තියන්නේ. දුකට හේතුව ජාතිය. ජාතියට හේතුව භවය කියලා කියන්නේ කාම භවය කියලා කියන්නේ මේ සතර මහා ධාතු රූපය. භවයට හේතුව උපාදානය කියලා කියන්නේ ඒ සතර මහා ධාතු අරඹය. කාම උපාදාන කියන්නේ රන් රිදී මුතුමැණික් තියනවා කියන තමන්ගේ සිතේ ගතිය. දිට්ඨි උපාදාන කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මීය දෙයක් තියෙනවා, දිගින් දිගට යන ආත්මයන් තියෙනවා කියන ගතිය. අත්ත්වවාද උපාදාන කියන්නේ සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා කියන ගතිය. මේ හිතේ තියෙන ගති ටික සතර මහා ධාතුවට තැබුවොත් තියෙන දෝෂේ මොකද්ද? ජාතිය වෙනවා. ජාතිය වෙනවා කියනකොට දේවල්, කාරණා, මිනිස්සු, පුද්ගලයෝ උපදිනවමයි. ඉපදුනහම මිනිස්සු මැරුණ, මිනිස්සු ලෙඩ වෙච්ච, රන් රිදීම් තුමැනි කෝරු ගත්ත, මේ දුක්, මේවා නැති වෙච්ච දුක් විඳින්න වෙනවමයි. එතකොට ආර්ය ශ්‍රාවකය දුක දන්නවා. ඉපදුන ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා. දුකට හේතු ටිකක් දන්නවා. තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කෙලෙස් ටිකයි කියලා දන්නවා. එතකොට යම් වෙලාවක මේ ජාතිය ඉපදීම කියන එක නැති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. හිතේ තියෙන දරුවා කියන රත්තරන් කියන ගතිය එහෙමම තියෙද්දි සතර මහා ධාතු රූපේ නැති වුණොත් කියන්නේ මැරුණා කියලායි. දරුවා කියන ගතිය සිහි ගෙබිල නැහැ. ඒක තියෙනවා. නමුත් ඒක පතිත වෙන රූපිය දැන් නැති වුණොත් මොකද වෙන්නේ? මැරිලා කියලා කියනවා. මැරුණා කියන තැනදී උනේ එකම දෙයයි. මොකද්ද වෙලා තියෙන්නේ? මගේ හිතේ තියෙන ගතිය බහලන්න පුළුවන් සතර මහා ධාතු රූප මිටි නැති වෙලච්ච එක විතරයි. සතර මහා ධාතු මගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයට බහලන්න පුළුවන් නම් ඒ හැම දෙයක්ම උපන්න දේවල්, ජාතිය ස්වභාව කොට ඇති දේවල්. එතකොට තමන්ගේ හිතේ තියෙන ගතිය බහලන්න සතර මහා ධාතු රූපේ නැති වුණොත් මරුණා කියනවා. හැබැයි අතීත රූපය පිරිසිඳ දැක්කේ නැති නිසා ඒ ගතිය අතීත සතර මහා ධාතු රූපයට බහලා හිටියා කියනවා. දැන් නැහැ, හැබැයි හිටියා කියනවා. අතීත රූපයත් එයා දැක්කනම් එදත් හිටියා කියන තැනදිත් උනේ මේකයි කියලා අතීතයත් ඇසුරු වෙන්නේ තේරෙනවා කියන එක. එතකොට සෝ උපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ මේ ස්කන්ධ ටික අපි කියමු සතර මහා ධාතු රූපය තියෙද්දිම ඒ නිසා සත් පුද්ගල ආත්ම භාවයේ ඉපදීම නතර කළා. සත්ව පුද්ගලයන්ගේ ඉපදීම නතර කළා. ඒ සත්ව පුද්ගල භාවය නිසා එන ජරා මරණ දුක නිදහස් වෙලා අජරාමර බවට පත් වෙනවා. සත්ව පුද්ගල භාවයේ මිදෙන තැන තමයි සූපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ. ඉපදීම නතර කළා. දැන් අපි කියමු මේ ඉදිරියෙන් තියෙන රූපේ වෙනදට අපි ඇසුරු කළේ මේ රූපේ සැබෑම ස්වභාවය බුදුරජාණන් වහන්සේ කිව්වට දේශනා කළාට නෙමෙයි අපි කිව්වට නෙමෙයි සැබෑම ස්වභාවය අපි විශ්ලේෂණය කරමු වෙනස් වෙන්නේ නැති සැබෑම සත්‍ය මේ රූපේ කෙස් කියනවා කෙස් සත්‍ය පුද්ගලෙක් නෙවෙයිනේ පටවි ධාතු බව පිළිගන්නව නේද ලොම් නිය දත් හම් මස් නහර මේ වගේ සම්පූර්ණ සතර මහා ධාතු ව අවකාශ ධාතුවේ රාශියල තියෙන කැහැඩයක් නේද මේ පිළිගන්නව නේද ඒක ඔන්න ඒක තමයි කාම භවයේ උප්පත්ති භවය කියලා කියන්නේ මේ සතර මහා ධාතු රූපයේ නියෝජනය වෙන මට්ටම තමයි කාම ධාතුව කියන්නේ මේ හැඩේ පුද්ගලයේ සත්‍යයක අපි කියමු දේශප්‍රිය මහත්ය කියන හැඟීම මගේ මනසේ තියෙන කෙලෙස් ටික තණ්හාව පදාන ටික මේ කෙලෙස් ටික මේ රූපේට බහැලුවොත් වෙන්නේ කෙනෙක් උපදිනවා මේ රූපේ කෙනා වෙනවා කෙනෙක් නිර්මාණය වෙනවා දේශප්‍රිය මහත්යෙක් ඉන්නවා කෙනෙක් උපදවගත්තු තියෙන දෝෂේ රූපයයි විපරිණාම වෙන්නේ නමුත් කෙනා ලෙඩ වෙච්ච කෙනා මහලු වෙච්ච කෙනා මැරිච්ච දුක් විඳින්න වෙනවා කියලා දන්නවා කෙනෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා බැනලා යම් තාක් දුක් වෙයිද ඒ දුකට හේතුව මේ පුද්ගලයාගේ ඉපදීමයි කියලා දන්නවා උපන්න හැටි දන්නවා මේ රූපස්කන්ධයට මගේ මනසේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික පතිත වෙච්ච නිසායි ජාතිය උනේ කියලා දන්නවා. තණ්හා උපාදානය භවයට රූප භවය නැත්තම් කාම භවයට පතිත වෙච්ච නිසා භවය උපාදාන වශයෙන් ගත්ත නිසා උප්පත්ති භවය කියලා කියන සතර මහා ධාතු රූපයටමයි. හිතේ තියෙන කෙලෙස් ටික සතර මහා ධාතු රූපේ අල්ලගත්තාම ජාතිය පුද්ගලයේ කිපදෙනවා ඒ නිසා මේ දුක එනවා කියලා තාරී ශ්‍රාවකයා දන්නවා. ඉතින් යම් වෙලාවක මේ පුද්ගල භාවයෙන් එන දුක නැති වෙන්න නම් මේ පුද්ගලයාගේ ඉපදීම නැති වෙන්න වෙනවා. එහෙම වෙන්න නම් මේ රූපයට මගේ හිතේ තියෙන ගති ටික බැහැලුවේ නැත්තම් මට කෙනෙක් නිර්මාණය වෙන්නේ උපදින්නේ නැහැ. එහෙම නම් ජරා මරණ දුක නැති වෙනවා කියලා දන්නවා. එයා දුකක් දන්නවා, දුක ඇති වෙච්ච හැටි දන්නවා. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ හැම වෙලාවෙම සිහි ඇතුව මේ රූපයේ සතර මහත් ධාතු බව හිත හිතයින වෙන මුකුත්ම ඕනේ නැහැ. ගැඹුරකට යන්නේ කාම භවයේ කබලංකාහාරයේ පිරිසින් දැකන සතර මහා ධාතු පිරිසින් දැකීම විතරමයි අවශ්‍ය නාම ධර්ම ඕනෙත් නැහැ. ස්පර්ශයෙන් වේදනා සංඥා හට ගන්නවා. වේදනා සංඥා කියන්නේ මොනවද? ඒක මුකුත්ම ඕනේ නැහැ. මේ රූපය කෙස් ලොම් නිය දත් නේව පටිවි කොටස් පිච්චෙන් චරවා පො කොටස් මේ සතර මහා ධාතු රූපය නේද? සතර මහා ධාතු රූපේ අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ නේද මේ කියලා බලන්නේ. ඒ බලනකොට චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨි පිටිපස්සෙන් එයාගේ තියෙනවා. ඇයි මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම කෙනෙක් පුද්ගලෙක් කියන තමන්ගේ මනසේ ගතිය මේ රූපය මත පතිත වෙලා පුද්ගලෙක් නිර්මාණය වෙලා දුක එනවා නේද කියලා දුකයි දුක්ඛ සමුදයටයි නොනති. මම මෙහෙම සතර මහා ධාතු වශයෙන් රූපය බලනකොට මගේ හිතේ තියෙන සත්පුද්ගල දෘෂ්ටි රූපේ මත පතිත වෙන්නේ එහෙම කෙනෙක් නිර්මාණය වෙන්නේ. එතකොට පුද්ගලය නැතිවීම ලෙඩවීම නිසා මට දුක එන්නේ නෑ නේද කියලා නිරෝධයට නොනති. දුක්ඛ නිරෝධයට නොනති. ඒ තියාගෙන මේ රූපේ මෙහෙම බලනවා. බලන බලන ගානෙ මෙයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. යම් දවසක් තියෙනවා මේ රූපේ සම්පූර්ණ පිරිසිඳ දකිනකොට කාමාශ්‍රවයේ ගෙවිලා කාම භවයේ ගෙවිලා කාම භවයේ සතර මහා ධාතු තුල යා සත්‍යය දකින්නේ පුද්ගලියෝ දකින්නේ, දේවල් කාරණා වස්තු දකින්නේ. කාමාශ්‍රය ගෙවුනහම ඊට පස්සේ එයාට හිත සමාධි වෙනවා. මේ රූපේ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින නාම ධර්ම ටික ප්‍රකටයි එදාට. නාම ධර්ම ටික කාම භූමිය කියන්නේ නාම ධර්ම වැය වෙලා රූපේ හම්බ වෙනවා, නාම ධර්ම ප්‍රකට නැහැ. රූප භවය කියලා කියන්නේ මේ රූපය වැය වෙලා නාම ධර්ම හම්බ වෙනවා, රූපයට ප්‍රකට නැහැ. එදාට මේ විදිහටම ස්පර්ශයෙන් උපන්න සංඥාවට පුද්ගලිය දේවල් කියන කාරණාව තැබුවාම ඒ ස්පර්ශයෙන් උපන්න සංඥාව කියන්නේ භූමිය. ඒ පුද්ගලවල දේවල් කාරණා තැබුවාම ඒ සංඥාව තුළ පුද්ගලිය බිහි වෙන එක තමයි බ්‍රහ්මිය කියලා කියන්නේ. දේවල් මේ මිනිස්සු බිහි වෙලා තියෙන සතර මහා ධාතුයි ඒ වගේ නාම ධර්ම ටිකේ බිහි වෙනවා. මේ පරයයමයි මේ ක්‍රමෙමයි තියෙන්නේ. බ්‍රහ්මචර්යාව අවසානයේදී එයා දන්නවා එක. ඒ කියන්නේ ක්ෂීණ ජාති ඉපදීම නතර වුණා කියලා දන්නවා. දැන් මෙච්චර කාලයක්ම සත්‍යය පුද්ගලිය දේවල් කාරණා රන් රිදී මුතුමැණික් මේවා උපදවාගෙන අපි දුක් විඳිනවා. මේ ලෝකයේ හදාගෙන උපදවාගෙන දුක් විඳිනවා. මං කිව්වේ ඉපදුණු එකට මැරිච්ච එකට සාක්ෂිය හැටියට. දැන් මට තාත්තා සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට මගේ මනස හැපිලා හිටින්න සතර මහා ධාතු රූපයක් නැහැ. ආහාර ප්‍රත්‍යහතත් ඒ හින්දා මට කියන්නේ තාත්තා මැරිලා කියලා. තාත්තා ඉන්නවා කියන තිබුණු සාක්ෂිය මොකද්ද? මම මේ වගේමයි සිහි කළේ. සිහි කරනකොට මේ සිහි කරන ගතිය හැපිලා හිටින්න සතර මහා ධාතු රූපය ආහාර ප්‍රත්‍යෙන් තිබුණා. තියෙන රූපේමයි ගතිය හැපිලා හිටියාම තාත්තා ඉන්නවා. දැන් සිහි කරනකොට සිහි කරන්න සතර මහා ධාතු රූපේ නැහැ. නැති වුණාම කියන්නේ මැරිලා කියලා. මැරිලා කියලා. ඒ වගේ සතර මහා එතකොට ජාතිය වෙන්න දෙපැත්තක් ඕනේ. හොඳට මතක තබා ගන්න. හිතේ ඔක්කොම හිතේ කියන්න බෑ. හිතේ විතරක් තිබුණොත් ඒකට සතර මහා ධාතු රූපය අහුනේ නැතිනම් හීනයක් වගේ. ඒත් ඉපදුනේ නැහැ. රූප ටික විතරක් තිබුණොත් හිතේ ගති නැති වුණොත් ඒත් කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. දේවල් පුද්ගලය නිර්මාණය වෙන්න ගති දෙකක් ඕනේ. මොකද්ද ඕනේ? ස්කන්ධත් ඕනේ. හිතේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් තියෙන ගති ටිකත් ඕනේ. දෙක එකතු වෙච්ච තැන ජාතිය. ජාතිය. තණ්හා උපාදාන භව ජාති. හොඳට මතක තබාගන්න. තණ්හා උපාදාන කියන ගතියට භවය කියලා කියන්නේ කාම භවය කියන්නේ සතර මහා ධාතු රූපය අහු වෙන තැන. රූප භවය කියලා කියන්නේ ස්පර්ශයෙන් උපන සංඥාවට රූපය කොට අහු වෙන මට්ටම. අරූප භවය කියලා කියන්නේ ස්පර්ශයෙන් උපන නාම ධර්ම ටික අහු වෙන එක. එතකොට භවය නැත්තම් ඒ જાතියක් වෙනවද? ඒ කියන්නේ රූපයක් අහුනේ නැත්තම් ඒ જાතියක් වෙන්නේ නැහැ. තණ්හා උපාදාන නැත්තම් භවය අහු වෙනවද? ඒ කියන්නේ මේ හිතේ තියෙන කෙලෙස් නැත්තම් ඕගොල්ලෝ සතර මහා ධාතු රූපයක් ගාවට යනවද හොයාගෙන? හිතේ තියෙන කෙලෙස් ටිකයි හේතුනේ සතර මහා ධාතු රූපයක් ගාවට යන්න. රූපයයි හේතුනේ ඕගොල්ලන්ට කෙනෙක්ව නිර්මාණය කරන්න. මේ ගති ටික රූපය මත පතිත වෙලා කෙනෙක්ව නිර්මාණය කළා. තේරෙනවද මං කියන එක? එතකොට ඔක්කොම හිතේ කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔක්කොම බාහිරයි කියන්න පුළුවන්ද? බෑ. ජාතිය කියන එක පණවන්න වෙන්නේ කොහොමද? තණ්හා උපාදාන භව. ජාති කියන්නේ එතකොට මොකද්ද? හොඳට දන්නවනේ. නෑ, ජාති කියන්නේ මොකද්ද? සතර මහා ධාතු නෙමෙයි. සතර මහා ධාතු රූපේට කියන්නේ උප්පත්ති භවය කියලා. මට දැන් තාත්තා කියලා හිතෙන ආදරයේ සෙනෙහස හැඟීම තියෙන මේ ගති ටිකට කියනවා කර්ම භවය කියලා. ඒ ගති ටිකට පැලවෙන්න භූමිය සතර මහා ධාතුවට කියනවා උප්පත්ති භවය කියලා. කර්ම භවයේ උප්පත්ති භවයේ පිහිටියාම ඇති වෙනවා මොකද්ද? ජාති තාත්තා ඉන්නවා. මගේ හිතේ තියෙන දේශප්‍රිය මහත්තයා, දේශප්‍රිය මහත්තයා මෙහෙමයි කියලා මගේ හිතේ තියෙන පුද්ගලයේ සත්‍යයක් කියන මේ හැඟීම් ටිකට කියනවා තණ්හා උපාදාන භව, තව පැත්තකින් කර්ම භවය. එතකොට මේ වී ටිකක් වගේ දෙයක් ගලක් උඩ දැම්මට පැලවෙන්නේ නැහනේ. මැටි සහිත බිමක දැම්මොත් නේ පැලවෙන්නේ. ඒකට භූමියක් ඕනේ නේද? ඒකට මේ කාම මට්ටමේ ආශ්‍රව ටික පැලවෙන්න සතර මහා ධාතු රූපයක්ම ඕනේ. එතෙක් ජාතියෙන් නැතෙක් පැලවෙන්නේ. දුව පුතා අම්මා තාත්තා කියලා ඕගලන්ට කොච්චරවත් සිහි කළ හැකි. හැබැයි ওই සිහි කරන හැම එකකටම දැන් දේශප්‍රිය මහත්තයා කියලා මට සිහි කළ හැකි. සිහි කරන එකට කර්ම භවය. ඒ සිහි කරන ගතියට උප්පත්ති භවය කියලා කියන්නේ. කර්ම භවයට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික කියන්නේ. තණ්හා උපාදාන. කෙනේ මහත්තයා හොඳයි කියලා කැමැත්තක්. එයා පුද්ගලයේ කියන ගති ටික තියෙන්නේ මේ. දේශප්‍රිය මහත්තයා කියන්නේ පුද්ගලයේ පිරිමියේ. ඈ මෙහෙම මෙන්න හැකියාව තියෙන කෙනෙක් විස්තර ටික ඔක්කොම දී. ඒකට අහු වෙනවා සතර මහා ධාතු රූපේට තමයි උප්පත්ති භවය කියලා කියන්නේ. මගේ තණ්හා උපාදාන ටික සතර මහා ධාතු රූපේට අහු වෙන තැන තමයි උපාදාන පත්‍ය භව කියලා කියන්නේ. භවය වුණොත් ජාතිය වෙනවමයි. මේ ගතිය හිතේ තියෙන ගතිය රූපෙ මත පිහිටියොත් කෙනා නිර්මාණය වෙලාමයි. අත්පය ඇති, ඇස් ඇති, කන් ඇති දේශප්‍රිය මහත්යෙක් නිර්මාණය වෙලා. දැන් උගලන් සතර මහා ධාතු හැම පේනද මේකේ? නෑ. කෙනෙක්ව නිර්මාණය වෙලා. අඩු නැතුවම පිහියෙන් අයින්න පුළුවන්, කං කපන්න පුළුවන්, අත් කපන්න පුළුවන්, ඇස් නිදින්න පුළුවන්, කෙඳුල් දුරන්න පුළුවන්, ගහන්න පුළුවන්, බලන්න පුළුවන් කෙනෙක්ව නිර්මාණය වෙලා. පුද්ගලයෙකුට වද දෙන්න පුළුවන් පුද්ගලයෙක් නිර්මාණය වෙලා. ගහගන්න බැනගන්න පුද්ගලයෙක් නිර්මාණය වෙලා. දුක් විඳින පුද්ගලයෙක් ඉපදිලා. ඒ පුද්ගලයාගේ ඉපදීමට තමයි කියන්නේ මොකද්ද? ජාතිය. මේ ජාතිය කියන එක සතර මහා ධාතු රූපෙට අයිති දෙයක්වත් නෙවෙයි. මේ හිතේ තියෙන ගතියට අයිති එකකුත් නෙවෙයි. මම මතක් කළානේ සිනමා ශාලාවේ තියෙන චිත්‍රපටිය කියන්නේ ආලෝක රූ සටහන අරගෙන ආලෝක කිරණක් නෙමෙයි. එහෙනම් අර තිරෙත් නෙමෙයි. ඔය දෙන්නවත් නෙමෙයි. දෙන්න වෙන නැතුවත් නෙමෙයි. ඒ වගේ හිතේ තියෙන ගති ටිකට තමයි අවිද්‍යා තණ්හා කර්ම කියලා කියන්නේ. ඒකට කනබුන ආහාරයෙන් හැදෙන මේ රූපය ප්‍රත්‍ය වුණාම අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටික නිසා පංච උපාදාන ස්කන්ධ පුද්ගලයා උපදිනවා. පුද්ගලයේ ඉපදීමක් වෙනවා. තේරෙන්නේ? මේ උපදින පුද්ගලයා සතර මහා ධාතු රූපේද? නෑ. එන හිතේ තියෙන මේ තණ්හා උපාදාන කියන ගති ටිකද? නෑ. මෙන්න මේ ගති ටික සතර මහා ධාතුයේ රූපේ පිහිටියෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් ක්‍රමානුකූලව කියන්නේ. තණ්හාව උපාදානයට හේතු සත්‍යයක් ඉන්න පුද්ගලයා කාම උපාදාන කියන රන් රෙදි මුතුමැණික් තියනවා කියන ගති. ditthi upadana kiyanne kusala kusala karma karamin digin digata yana satya pudgulu innwa kiyana aathmiya hangima. attavada upadana kiyanne satya pudgule kiyana hangima. eh etakota me gati tika සතර මහ ධාතු රූපයට බැහැලුවාම වෙන්නේ මොකද්ද? ජාතිය ඇති වෙනවා. උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? ජරා මරණ දුක. ජරා මරණ දුක පුද්ගලයෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා, තමන් ඉපදෙලා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා, අම්මා තාත්තා ඉපදිලා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා එන දුක් ටිකට හේතුව මොකක්ද? ජාතිය. කාගේ ජාතියද? තමන්ගේ ඉපදීම, අම්මගේ ඉපදීම, පුද්ගලයෙක්ගේ ඉපදීම, මිනිස්සෙක්ගේ ඉපදීම. ඉපදීමට හේතුව මොකක්ද? භවය කියලා කිව්වේ මොකද්ද? කාම භවය. සතර මහා ධාතු රූප විතරමයි ගන්න. හොඳට මතක තබන්න, සතර මහා ධාතු රූපේම. භවයට ප්‍රත්‍ය වුණේ මොකක්ද? මොකක් ප්‍රත්‍ය වීමෙන්ද භවයට ආවේ? හිතේ තියෙන තණ්හා උපාදාන කියනකොට නිකන් දකින්න එපා. අර මං කිව්වේ 5000 කියලා දකින්න වටිනාකමත් එක්කයි තියෙන ගතිය වගේ. දරුවා කියලා ආදරේ සෙනෙහස කියන ගති, දරුවා කියන නිමිත සිහි කරනකොට හිතේ තියෙනව නේද කැමැත්ත? බාහිර වස්තුවක් නැතුවම හිතේ කැමැත්ත තියෙනව නේද? තණ්හාව කියන එක තනියම තියන්නේ යම් වැඩක් කළා තියෙන නිමිත්තක් එක්ක. දරුවා කියලා තණ්හාව කැටි වෙච්ච ඒ නිමිත්තට සත්ත්වේ පුද්ගලෙක් ඉන්නවා කියලා හිතේ තියෙන ඒ ගතියටයි කියන්නේ මොකක්ද? තණ්හා උපාදාන. ඒ තණ්හා උපාදාන කියන හිතේ ගතිය විතරක් තිබුණොත් සතර මහා ධාතු රූපයක් අහු නොවුනොත් ඕගොල්ලන්ට සැප දුක් විඳින්න කෙනෙක් උපදෙයිද? හොඳට පැහැදිලිද ඒක? ඔය ගතියට සතර මහා ධාතු රූපය අහු වුණොත් කෙනෙක් උපදිනවමයි නේද? එදාට සතර මහා ධාතු රූපය විපරිණාම වුණාට ඕගොල්ලන්ට පෙනෙන්නේ කෙනෙකුට වුණා වගේ. ආර්ය ශ්‍රාවකයා දුක්ඛේ ඥානං දුක දන්නවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා දන්නවා. දුක්ඛ සමුදය ඥානං, තණ්හා උපාදාන භව මේ දුකට හේතුවයි කියලා දන්නවා. නිවන දන්නවා. මොකද්ද නිවන? ජාති නිරෝධෝ. ඉපදීම නැති වුණු ජරා මරණ පෙනෙයිද? නෑ. අජරාමර නිවන දන්නවා. ජරාමර නැති නිවන මොකක් වුණොත්ද? ජාතිය නැති වුණොත්. ජාතිය නැති වෙනවා කියලා දන්නවා මොකද්ද? භවය අහු නොවුණු. භවය කිව්වේ සතර මහා ධාතු රූපය අහු නොවුණු. මොකේද? උපාදාන වශයෙන් නොගත්තු. සතර මහා ධාතු රූපේ උපාදාන වශයෙන් නොගත්තු මොකද වෙන්නේ? භවය නැහැ. භවය නැති වුණොත් ජාති නැහැ කියලා දන්නවා. එයා දුක දන්නවා, දුකේ ඇතිවීමක් දන්නවා. දුක නැතිකම, ජාති නිරෝධින් ජරා මරණ දුක් නිරුද්ධ වෙනවත් කියලා දන්නවා. නිරෝධයක් දන්නවා. දුකට යන මගක් දන්නවා. එහෙනම් මොකද්ද? උපාදාන වශයෙන්, භවය උපාදාන වශයෙන් නොගන්න ඕනේ. ඒ නිසා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කාම ධාතුයේදී තියෙන සතර මහා ධාතු පිරිසින් දකින්න විතරමයි, වෙන මොකුත් වැඩ නැහැ. මේ හැම රූපයක්ම සවිඥාන කවිඥාන මේ වස්තුව වුණා. මේ වස්තුව සතර මහා ධාතුයි. පුටුව කියන හැඟීම මගේ හිතේ තියෙන කාම උපාදාන. කාම උපාදානේ මේ වස්තුව මත පතිත වුණොත් ජාති. මොකද්ද ජාතිය? මොකද්ද ජාතිය? පුටුව කියන එක උපදිනවා. හොඳට මතක තබා ගන්න, මෙහෙ වස්තුවක් උපන්නත් මෙහෙ පුද්ගලයා උපන්නා, මෙහෙ පුද්ගලෙක් උපන්නත් වස්තු උපන්නා. පුටුව දකින්න පරිහරණය කරන්න උපදිනවා. පුටුව කියන එක උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? ජරා මරණ. පුටුව කැඩිච්ච, පුටුව විනාශ වෙච්ච, ගිනිගත්ත, හොරුගත්ත දුක් විඳින්න වෙයි. එනව නේද? එතකොට ඔන්න ඔය ටික එයා දුක දන්නවා. ඉපදීම දුකයි කියලා දන්නවා. ඉපදීමට හේතු ටික තණ්හා උපාදාන භව කියලා දන්නවා. තණ්හා උපාදානය භවයට ප්‍රත්‍ය නොවුනොත් උපදින්නේ නැහැ. එහෙම ජරා මර දුක නැහැ කියලා දන්නවා. ඒ නිසා භවයේ උපාදාන වශයෙන් නොගන්න විදියට නචකින්ච ලෝකේ උපාදීත. හැම රූපයක්ම උපාදාන වශයෙන් ගන්නෑ. එයා හැම රූපයක්ම සතර මහා ධාතු මේ රූපයල්ලුව සතර මහා ධාතු කියලා බලනවා. මේ හැම රූපයක්ම සතර මහා ධාතු කියලා බලනවා. දරුවා කියලා සිහි වෙනකොටම මේ මනසෙ තියෙන ගතිය සතර මහා ධාතු රූපේ හැපෙන්න දෙන්නේ නැහැ. නැහැ එතන තියෙන්නේ සතර මහා ධාතුන කියලා බලනවා. බලන් හේතුවත් එයා දන්නවා ඇයි බැරි වෙලා දරුවා කියලා සිහි වෙනකොට එතන සතර මහා ධාතු බව පෙන්වන්න බැරි වුණොත් මගේ මනසේ ගතිය ඒ රූපෙ මත හැපිලා දරුවා උපද්දනවා නේද? ඒ පුදුන දරුවා මල දුක මත විඳින්න වෙනවා නේද? මම දුක උපද්දවාගෙන දුක් විඳිනවා නේද කියලා දන්නවා. දරුවා කියලා සිහි වෙනකොට නෑ එතන තියෙන්නේ සතර මහා ධාතු රූපේ කියලා පෙන්වනවා. එහෙම පෙන්වුවට හිත පිළිගන්නේ නැත්තම් තමන් ඔප්පු කරලා පෙන්වනවා. හොඳයි මම දරුවා කියලා අල්ලන්නේ ගියොත් කෙස් අල්ලයි. කෙස් කියන්නේ පටවි ටිකනේ. අතල්ලනවා කියන තැන ඕන හම අහුයි. හම කියන්නේ පටවිනේ. මස්ටි කල්ලයි පටවිනේ. දරුවා කියලා මම අල්ලන්නේ කොතනද කියලා රූපේ ගාවට ගිහිල්ලා නුවණින් අල්ලලා පෙන්නනවා. අල්ලන අල්ලන හැමතැනම අහුනේ මේක පටවි. දැන් කණෙන් ඇල්ලුවා කියන්නේ හායි හම. කන කියන තැන හම තියෙනවනම් පටවි. එක්ක මස් පටවි. ලේ පටවි. නහත් මේ ලේ ආපු මේ විදිහට පෙන්නනවා. එතකොට තමන්ගේ හිත බහලන්න බෑ දරුවා කියලා. එහෙම පෙන්නකොට. තේරෙන නේද? එතකොට මොකද මේ ඇයි මෙහෙම මෙයා ඒ රූපේ සතර මහා ධාතුයි කියලා පෙන්නන්නේ ඇයි? මේ කෙලෙස් ටික තණ්හා උපාදාන කියන ටික මේ භවයේ මත රූපේ මත පතිත නොවෙන්නයි. ඇයි පතිත නොවෙන විදිහට බලන්නේ? පතිත වුණෝ ජාතිය ඇති වෙනවාමයි කියලා දන්න නිසාමයි. පතිත නොවුණු ජාතිය නැහැ. කාගේ ජාතියද? දරුවෙක්ගේ ඉපදීම නැහැ. ඉපදීම නැති වුණු කාගේ ජරා මරණද? දරුවා ලෙඩවීම මහලු වීම මැරීම නිසා එන දුක නැහැ කියලා ආර්ය ශ්‍රාවකය දන්නවා. දුක්ඛේ ඥානං ආර්ය ශ්‍රාවකයට හොඳට දුක පිළිබඳ නොවනක් තියේ. දුක්ඛ සමුදය ඥානං හොඳට දුක නැති වීම පිළිබඳ නොවනක් තියේ. දුක්ඛ නිරෝධේ ඥානං දුක් නිරෝධය පිළිබඳවත් අජරාමර බව පිළිබඳවත් නොවනක් තියේ. දුක්ඛ නිරෝධ ගානේ පටිපදා ඥානං දුක් නැතිවීම පිළිබඳ මාර්ගය පිළිබඳ නොවනක් තියේ. මේ මාර්ගයේදී කාම භූමියෙන් ඈතර වෙන්න ගොඩාක් දේපත් සතර මහ ධාතු රූපේ විතරක් ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි ආධ්‍යාරයෙන් ඕගොල්ලන්ගේ අර්ථය තියේ. මේ රූපේ සත අල්ලනකොට පටිවි ධාතුව පටිවි ධාතුවේ ස්පර්ශ උනාන කියලායි බලන්නේ. බලන එක තුල තියෙනවා චතුරාර්ය සත්‍යයි. මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම පුටුව කියන මගේ මනසේ තියෙන කාම උපාදානේ මේ වස්තුව මත පතිත වෙලා පුටුවක් නිර්මාණය කරලා පුටුව කැඩුණු හොරුගත්ත බිඳුණු දුක ගෙනත් දෙනවා මට. කිනක දන්නවා මේ ගතිය මගේ මනසේ පුටුව කියන ගතිය මේ ධාතු මත පතිත වෙන්න දුන්නේ නැත්තම් ජාතිය නැ භවය හොනේ නැත්තම් මොකද වෙන්නේ? ජාතිය නැ පුටුවක් උපදින්. එහෙම උනොත් පුටුව කැඩෙන බිඳුණු දුක විඳින්න දෙන්නේ නැහැ නේද කියලා දන්න නිසයි මේ පටි ධාතුවේ ස්පර්ශ වෙනවනේ කියලා බැලුවේ. බලන්න විතරයි ඕනේ දිගටම. එතකොට යම් මේ විදිහට තමන්ගේ සිතේ තියෙන ගතිය රූපේ මත බහලන්න නොදී සතර මහා ධාතු උපාදාන වෙන්න නොදී ධාතුව පිරිසිඳ දැක පෙන්නනවා නම් පෙන්නන්න මනසේ තියෙන කාමාශ්‍රය කියන මෙන්න මේ ගති ටික නැත්තම් මේ කාමාශ්‍රය කියන කාම භවආශ්‍රවය භවආශ්‍රය කාම භවය කියන මේ කෙලෙස් ටික ගෙවෙනවා. සතර මහා ධාතු ටික පිරිසිඳ දකිනවා. එතකොට එදාට කාම භවයෙන් ඈතර වෙනවා. ඊට පස්සේ ස්පර්ශයෙන් උපදින නාම ධර්ම ටිකත් ඔය වගේම ප්‍රකට. හැබැයි ඔය මට්ටම තමයි දුක. ඔය ටික ගෙවා ගත්තා නම් ඊටු ටික දන්නවා. මේ නාම ධර්ම ටිකෙත් වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම එදාට යෝගලන්ට ප්‍රකට. අදත් නාම ධර්ම ටික තියෙනවා. නාම ධර්ම වල දැන් රූපනේ හම්බ වෙන්නේ. ඒ හින්දා රූපේ විතරයි යෝගලන්ට ඕනේ. නාම ධර්ම මොකද්ද කියලාවත් බලන්න යන්න අවශ්‍ය නැහැ. වේදනාව කියන්නේ මොකක්ද කියලාවත් හොයන්න ඕනේ නැහැ. ඒක වෙන වෙන පරයයන්. නමුත් කාම භූමියෙන් ඈතර වෙන්න සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්නන. හොඳට මතක තබා ගන්න බිම වැටිලා තියෙන කොළ කැල්ලක් පෙවුන જાතිය කියලා දකින්න. ඇයි සතර මහා ධාතුන්ගේ හැඩේ තියෙන තැනක කොළ කැල්ල කියන මගේ ගතිය ඒ මත පතිත වෙලා කොළේ කියන එකක් ඉපදිලා. එතකොට මේ ලෝකේ යම් තාක්දී අපිට හම්බ වෙයිද ලෝකෙ තුල ඔක්කොම ඉපදීම ස්වභාවකට ඇති ධර්ම තේරෙන්නේ නේද? ජාතිය ස්වභාවකට ඇති ධර්ම. ඒ හැම දෙයකින්ම දුක එනවා. ඇහැ කන දිව නාසය ශරීරයේ අත්පය තමන් මේ ඔක්කොම ජාති ස්වභාවකට ඇති ධර්ම. ජාතිය වුණත් උපන්න දුක එනවාමයි කියන එක දකින්න. එහෙම දැකලා ජාති නිරෝධින් ජරා මරණ ශෝක පරිද දුක් දුමනස් නිරුද්ධ වෙනවා කියලා දකින එක තමයි නිවන කියලා කිව්වේ ජාති නිරෝධය. එයා සතර මහා ධාතු රූපයත් නාම ධර්ම ටිකත් පිරිසිඳ දැකලා කාම භවෙත් රූප භවෙත් අරූප භවෙත් ඉපදීම නැති කරනවා. රහතන් වහන්සේ කියන්නේ කීනා ජාති ඉපදීම නැති කළා කියලා සිංහනාද කරන්න පුළුවන්. මේ යමක් සඳහා බ්‍රහ්මචර්යා පිරුණ මේ බ්‍රහ්මචර්යා පුරුල අවසන් මත්තේ කළ යුත්තක් නෑ කියන නුවණ එනවා. ඔකට කියන සෝ උපදිශේෂ නිබ්බාන. ඇයි දැන් සතර මහා ධාතුව නැත්තම් නාම රූප කියන ධර්මතා දෙකකට හිත තබලන්නේ අපි සත්ව පුද්ගල භාවය ඉපදීම නතර කළේ? තව ස්කන්ධ ටිකක් තියෙයි. ඒ ස්කන්ධ ටික නිසා සීත උෂ්ණ බඩගින්න පිපාසාව විඳින්න වෙනවා. ඕකට ওই ස්කන්ධ ටිකේ ඉතිරිය තියෙද්දි කෙලෙස් නිසා එන දුකෙන් මිදුණු ටිකටයි මේ කිව්වේ සෝපදිසස නිබ්බාන කියලා. තේරුණා නේද? කෙලෙස් නිසා එන දුකෙන් මිදුණා. සත්පුද්ගල භාවයෙන් මිදුණා. ඔතෙන්ට ඉදිරිය බුදුරජාණන් ධර්ම දේශනා කරා. මේ කය ආයු ඇතිතා තිබිලා කලමයි ප්‍රතිසන්දිට යන කෙලෙස් නිමිති නැති කරලා තිබුණේ. ජීවිත අවසානයේදී මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙලා යනවා. මතු ස්කන්ධයන්ගේ ඉපදීමක් වෙන්නේ නැහැ. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය. සෝපදිශේෂ නිබ්බාණය සාක්ෂාත් කරගත්ත කෙනාට අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා කටයුත්තක් නැහැ. ඒක වෙන දෙයක්. දැන් මේ සතර මහා ධාතුයි කියන තැනට හිත තබල මම සත්ව පුද්ගල භාවයේ ඉපදීම නැති කළාට ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය සිහි කරමින් මම ජීවත් වෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදිලා. එයා අම්මා මැරිලා තාත්තා මැරිලා දරුවා මැරිලා රන් රිදී මුතුමැණික් නැති වෙලා එන දුක් එයාට නැහැ. හැබැයි දුක් ටිකක් ඉතුරුයි. මේ කය කෙලවර කොට ඇති දුක තියෙනවා. සීත දැනෙනවා, උෂ්ණ දැනෙනවා, බඩගින්න පිපාසාව දැනෙනවා, කංකයක්කුම් දැනෙනවා. හැබැයි ඒවා මගේ නෙමෙයි. මාව ඉපදිලා නැහැනේ. එහෙන් ස්කන්ධ දුක. ඉවසන්න පුළුවා. ඉවසිය හැකි, යැපිය හැකි. ජීවිත අවසානයේදී දුක් වූ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. ඒ නිසා ස්කන්ධයන්ගේ ඉපදීමක් නැහැ. අපි මේ ලෝකෙට සත්‍ය පුද්ගලයෝ වශයෙන් ඔබවත් මමවත් කවුරුවත් උපන්නේ නැහැ. පෙර ජීවිතෙත් මේ වගේම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා කියන පුද්ගල භාවය ඇති කරගෙන එතන සත්ව පුද්ගල භාවයෙන් අපි දුක් වින්දා. මරණාසන්න මොහොතේදී ඒ පුද්ගල භාවය එතන අතහැරුණට විඥානයේ නාම රූප වශයෙන් දැසගෙන ස්කන්ධයන්ගේ හට ගැනීමක් වුණා. ප්‍රතිසන්දි වශයෙන් ආවේ ස්කන්ධයන්ගේ හට ගැනීම. හටගත් ස්කන්ධ ටිකේ අද ඇත්ත ඇති හැටි නොදන්නා කමින් ඇති කරගෙන කර්ම නිමිති ඒකට තණ්හා උපාදාන වෙලා ඒ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ගති ටික අර ස්කන්ධ ටිකට බහලයි. අද අපි ජාතිය ඇති කරගෙන පුද්ගල භාවයෙන් දුක් විඳින්නේ. මෙහෙම පුද්ගල භාවයෙන් දුක් විඳොත් තියෙන දෝෂේ පුද්ගල භාවිනු දුක් විඳලා ජීවිත අවසානයේදී ආයෙත් ස්කන්ධයන්ගේ ඉපදීමකුත් වෙනවා. මේ වගේ කයකුත් සවිඥානික වෙනවා. ජාතිය දෙයාකාරයි. ඒ ඒ සත්ත්ව පුද්ගලයන්ගේ ඉපදීමකුත් තියෙයි. ස්කන්ධයන්ගේ ඉපදීමකුත් තියෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ක්ලේශ පරිනිර්වාණයට විතරයි. ජාති තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්ත්වනිකායේ ජාති. ඒ ඒ සත්ත්වනිකායේ ඉපදීම ඔබ මිනිස්සු අතර ඉපදිලා නම් මේ සතර මහා ධාතු රූපේ තිබුණොත් කෙලස් ටික පතිත නොවුනොත් ඔබ මිනිස්සෙක් කියලා උපදීද? සතර මහා ධාතු රූපේද මිනිසයා? හිතේ තියෙන කෙලස් ටිකද මිනිසයා? මේ දෙක එකට එකතු වුනහම ජාති. මේ කෙලස් නැති වුනොත් ඔබට මිනිසයා කියන්නත් බෑ. ඔබ මිනිසයන් ගාව තියෙන කෙලස් ඔබ ගාව නෑ. ඔබට දෙවියෙක් කියලා කියන්නත් බෑ. දෙවියෙක් ගාව තියෙන කෙලස් ඔබට නෑ. ඔබට බ්‍රහ්මෙක් කියලා කියන්නත් බෑ. බ්‍රහ්මෙක් ගාව තියෙන කෙලස් ඔබට නෑ. මේ ලෝකේ ඔබට පණවන්න කෙනෙක් නෑ. තේසං නත්ති තේසං වට්ට පන්නේ පනා. ඔවුන්ට පණවන්න වට්ටයක් නෑ. ඔබේ කෙලස් ටික ඖදාරික සතර මහා ධාතුවේ පිහිටන තාක් ඔබ කාම භූමියේ. හැබැයි ප්‍රේත වෙන්න පුළුවන්, අසුර වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, නිරේ වෙන්න පුළුවන්, මනුස්ස වෙන්න පුළුවන්, දේව වෙන්න පුළුවන්. ඔබේ සිතේ තියෙන කෙලෙස් ටික උපාදාය රූපයක් මත පිහිටන තා ඔබ රූපේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයි. ඔබේ කෙලෙස් ටික සංඥාවක් මත පිහිටන තා ඔබ අරූපේ බ්‍රහ්මයි. ඔබේ කෙලෙස් ටික මේ නාම විපාක නාම රූප දෙකෙන්. විපාක නාම රූප දෙක කියලා කියන්නේ පෙනෙන වෙලාවේදී ඇහෙන ගඳ සුවඳ දෙන රස විඳින ස්පර්ශ ලැබෙන විපාක වූ මනෝ විඥාන කියන ආයතන හයට තමයි නාම රූප කියලා කිව්වේ. මං එක හැදෙන පැත්ත ඕගලන්ට පෙන්වෙ නැහැ ඒක පැටලෙන හින්දා. දැනට මේ ටික විතරක් ගන්න. තණ්හා උපාදාන භව ජාති නැත්නම් උපාදාන භව ජාති කියන ටික පැහැදිලිද? ජරා මරණ පැහැදිලිද? ඕගලන්ට දුක තේරෙනවද? දැන් දුකේ ඥානිය තියෙනවද? ජාතිපි දුක්ඛ ඉපදුන දුක කියන එක ඉපදීම තේරෙනවද? ඉපදුනේ කොහොමද කියන එක තේරෙනවද? කොහොමද ඉපදුනේ? ඉපදීමට හේතුව භවය. භවය භවය කියනකොට හොඳට ගන්න කාම භවයේ අයිති මොකද්ද? සතර මහා ධාතු රූපේට තමයි උප්පත්ති භවය කියලා කිව්වේ. භවයට එඬුනේ කුමක් ප්‍රත්‍ය වීමෙන්ද? සතර මහා ධාතු රූපේ හම්බුනේ තණ්හා උපාදාන. බුදුහාමුදුර කිව්වට නෙමෙයි තමම ගන්න. දැන් අනේ මගේ දරුවා ඉන්නවා, දරුවා බලන්න ඕනේ කියනකොට අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිති තණ්හා උපාදාන කියන ගති ටික තියෙයි. ওই ටික නිසා ඕගොල්ලෝ යනව කොහටද? දැන් මෙහෙම තිබුණා දරුවා ඉන්නව නෙමෙයි. කනබුන ආහාරයෙන් හැදුණු කෙසළුම් නේද තම්වස්තෙන් සතර මහා ධාතු රූපයක් ඉස්සරහට යනකොට මේ ගති ටික ඒ රූපය මත පතිත වෙනකොට මොකද වෙන්නේ? දරුවා උපන්න. ඊට පස්සේ ඉතින් වඩා ගන්නව, හුරුතල් කරනවා දරුවව. කාමයේ ආස්වාදී මේ දරුවා කියලා හුරුතල් කරනවා, වඩා ගන්නවා. දැන් මේ සතර මහා ධාතු රූපമിതി පුංචි ළමයි පොල් කටු වලට වැලි දාලා, පිඟන් කටු කෑලි, කඩදාසි කෑලි දාලා, සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කරන්නාත් මෙන් සතර මහා ධාතුයි අපි සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නවා. මේ මගේ දරුවලු ඈ, මේ මගේ බිරිඳලු ඈ කියලා. ඒ සෙල්ලම්ගේ කැඩුණු දවසට ළමයි අඬනවා නේද? ඒ වගේ අපිත් අඬනවා. එතකොට මෙතන හැබැයි ආස්වාදයක් තියෙනවා. ආදීනෝ බොහෝයි. ඒ ගති ටික සතර මහා ධාතු රූපෙට තබලා දරුවගේ මූණ බලන්න පුළුවන්. දරුවා ඉඳින්න පුළුවන්. ඒ කියන්නේ කාය සම්පස්සේට පඨවි ධාතු පඨවි ධාතු ස්පර්ශ වෙනකොටත් මට දරුවා කියන සංඥාවක් අග්ගලා හිතෙන් සිහි කරගත හැකි. දරුවා ඉඳිනවා කියලා. හරිද? එතකොට හඬ හෙනකොටත් හඬටත් මට මේ නිමිත්ත සිහි කරගත හැකි. දරුවගේ මූණ බලන්න පුළුවන්, දරුවගේ හඬ අහන්න පුළුවන්, දරුවගේ ඉඹල ගඳ සුවඳ කියන්න පුළුවන්. ඈ දරුවා කැමති මේ රසටයි කියලා දරුවගේ රසට රස තේරෙනකොට මගේ දරුවත් මේ රසට කැමතියි කියලා නිමිත්ත ඒකටත් තියාගත්ත හැකි. අතින් අහුවෙනකොට මේ දරුවගේ හැඩේ දරුවා මං අල්ලනවා, මාව දරුවා මගේ ඇඟේ එල්ලෙනවා කියලා එහෙමත් සතුටු වුණ හැකි. ඔය පහම එකතු කළා හිතලත් සතුටු වුණ හැකි. හරිද? දරුවෙක් එක සතුටු වෙන්න පුළුවන්. ආදීනව තමයි දරුවා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා එන දුක්, දරුවට පිහියෙන් ඇන්නොත් ගැහුවොත් දැන්නොත් අසාධාරණකම් කළොත් සතර මහා ධාතු රූපේ ඕන විදිහට කුඩු වෙන්න විනාශ වෙන්න පුළුවන්. නමුත් මම සෙල්ලම් කරන්නේ ඒ රූප මිටිය එක්ක දරුවෙක් වදාගෙන නම් මට රිදෙයි. මගේ දුකට හේතුව ජාතිය, දරුවෙක් උපදවා ගැනීම. ආර්ය ශ්‍රාවකය දන්නවා ජාතිය දුකක්. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව. ඉපදීම දුකක් කියලා ආර්ය ශ්‍රාවකය හුඳට දන්නවා. දුකෙන් මිදෙන්න නම් තියෙන එකම ක්‍රමය මොකද්ද? ජාති නිරෝධෝ නූපන්නුත් විතරමයි කියලා දන්නවා. ලෝකයා ජාතිය දකින්නේ සතර මහා ධාතු රූප මිටිය පහළ වෙච්ච එකෙන්. නිරෝධය දකින්නේ සතර මහා ධාතු රූප මිටිය නැති වීමෙන්. නමුත් ආර්ය ශ්‍රාවකයා සතර මහා ධාතු රූප මිටිය තියෙද්දිම, මොකද ජාතිය ඉපදීම නැති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා දැක්කනේ අපි. මේ ගතිය තියද්දි රූපය නැති වුණොත් ඉපදෙන්නේ නැහැ. රූපයේ තිබුණත් හිතේ ගතිය නැති වුණා ජාතිය නැහැ. ඒකෙන් රූපයේ පිරිසිදු දැකලා හිතේ ගතිය අයින් කළ ජාතියෙන් මිදෙනවා. ඒකට කිව්වා සූපදීසස නිබ්බාන. ඊට පස්සේ රූපේ ගතිය උපදින එකත් නතර කරනවා. දැන් ඔගලන්ට නිවන කියන එක තේරෙනවද? නිවන් දැක්කලා තියෙනව දැක්කද ඔගොල්ලෝ? නිවන කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ජාතිය දුකක්, ජරා මරණ ජාති නිසා එන මේ දුක දුකක්. ඒ දුකට හේතුව ජාතිය, ජාතියට හේතුව තණ්හා උපාදාන ගත් කියන ගති ටික භවයට ප්‍රත්‍යවීමනේ ජාතිය ඇති උනේ කියලා දුක දුකේ ඇතිවීමත් පෙන්නකොට එයාට පේනවා ඇස්තරල නුවණක් තියෙන කෙනෙකුට. නිවන පෙනෙනවා යාට ජාති නිරෝධ, ජාතිය නිරුද්ධ වුනොත් අජරාමරයි. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධති. මේ දුක් නිරුද්ධ වෙනවා කියලා දුකේ නිරෝධේ නිවන දකින්නවා යා. එයා දකින්නවා තණ්හා උපාදාන කියන ගති ටික භවයට ප්‍රත්‍ය නොවුනොත්, සතර මහා දුවාතු රූපයට බැස නොගත්තොත් ඉපදීම නැති වෙනවා කියලා එයා නිවන දකින්නවා. නිරෝධය නෙමෙයිද? නිවන නෙමෙයිද? නිවන දැක්කහම ඒ සඳහා සමත කමටහනකින් හිත වඩවඩ සීලයට පිළිටලා රූපේ පිරිසිඳ දකින්න වෑයම් කොට යුතුයි කියලා නුවණක් වෙන මාර්ගයක් දන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්, නිවන් දැක්ක කෙනෙක්. කෙනෙකුට මේ මොහොතේ දකින්න බැයි නම් මේ ක්‍රමයේ යට පැහැදිලි නම් විශ්වාස නම් යට කියන සද්ධානුසාරී කියලා. සද්ධාවක් තියෙනවා. ඇත්ත මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. තේරෙනවා නේද? බුදුරජාණන් වහන්සේ නිවැරදිව ධර්ම දේශනා කරනකොට ඒක මේක ලෝක පිහිට හිටින්න බැරි දර්ශනයක් නෙමෙයි. මේ නිවන කිට අපි නිවන අඳුරන්නේ නැතුව තිබුණේ. අපි නිවන කියලා හිස් බවක්, ශුන්‍යතාවයක්, මොන හරි දෙයක් නෙමවා ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන කියන්නේ මොකද්ද? සකස් නොවිච්ච බව නොහටගත්ත බව අනුත්පාදේ ජාති නිරෝධය ඔකට කියන නම් නිවනට කියන නම් නෝපන්නොත් හට නොගත් ඒ නිවන දෙයාකාරකින් පවතිනවා සත්ත්ව පුද්ගල භාවයේ නිරෝධයට කියන්නේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන තුන් භවත්‍රයම භවත්‍රය තුල තියෙන සත්ත්ව පුද්ගල දෙවියෝ මිනිස්සුය කියන ටික නිරුද්ධ වෙන තැනට කියන සූපදිසෙස නිබ්බාන කෙලස් ටික නැති වෙන්නේ ඊට පස්සේ ජීවිත අවසානයේදී පිරුණම් පන් දවසේදී ස්කන්ධ වශයෙන් ප්‍රතිසන්දියට යන්න හේතුකුත් නැහැ මතු ස්කන්ධ උපදින්නෙත් නැහැ අනුපදිසෙස පරිණතවන්නේ එයා නිවන දන්නවා සියලුම අසංකත ස්වභාවේ සාක්ෂාත් වෙන්නේ නොහට ගන්න බව සාක්ෂාත් වෙන්නේ දුක නිරෝධේ සාක්ෂාත් වෙන්නේ දෙයාකාරයකට ගුරු බර වැඩි බර තියෙන්නේ කොයි එකේද ස්කන්ධ දුකේද කෙලස් දුකේද කෙලස් දුකේ ඒ දුකේ තමයි අම්මා මැරිච්ච දුක තාත්තා මැරිච්ච දුක දරුවා මැරිච්ච දුක නිന്ദා අපහාස ඇනුම් ගනුම් තාඩන පීඩන හින්ට් ගැහුවා කියයි කේලම් කිව්වා කියයි දොස් කිව්වා කියයි චරිත ඝාතනය කෙරුවා කියයි පිහියෙන් අයින් දාවා කියයි මේ තියෙන කතා ලෝකේ තියෙන ඔක්කොම දුක් ටික තියෙන එක. ආර්ය ශ්‍රාවකයා හොඳට ඇහක් තියෙනවා යාට. ඒ සියලු දුක් නැතිකරන්න කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ තුන් භූමියේ තියෙන දුක් නැති කරන ක්‍රමය දන්නවා. තණ්හා උපාදාන කියන ගති ටිකට භවය ප්‍රත්‍ය වෙන්න දුන්නේ නැත්තම් ඉපදෙන්නේ නැහැ කියලා දන්නවා. එදා ඉඳන් එයා නිවන් මඟ වඩනවා කියලා කරන්නේ මොකද්ද මේ? ඉපදීම නැති කිරීමට උත්සාහවත් වෙන මේ කෙලෙස් ටික ඔබ සතර මහා රූපේ සතර මහා ධාතු වශයෙන් බලන්නේ ඇයි කියන එක තේරෙනවද ඔබට? ඉපදීම නැති කරන්නේ. යම් දවසක් තියේයි මේ ප්‍රතිපදාවේ අවසානයේ ඔබටම පෙනෙයි මේ ස්කන්ධ ටික හොඳට පිරිසිෙන් දන්නවා දැන් දෙවියෝ මිනිස්සු උපදින්නේ රන් රිදී උපදින්නේ ඇහැ දැන් පෙනෙනව හොඳට. රහතන් වහන්සේලා රහත් උනා කියන්නේ රහත් බව ප්‍රකාශ කරන්න ගන්න පළවෙනි වචනේ මොකද්ද? කීනා ජාති. ඉපදීම නැති උනා කියන්නේ මොකද? ඉපදීම දුකක් කියන එක දැකලා ගියේ ඉපදීම නැති කරන්න. ඊට පස්සේ අනුපාද පරිනිර්වාණ තථාගතයන් වහන්සේ බණ කියන්නේ ධර්ම දේශනා කරන්න ඕනේ. අනුපදිශේෂ පරිනිර්වාණයට අනුපාදා පරිනිර්වාණයට විතරයි බණ කියන්නේ. අනුපාදා පරිනිර්වාණය කියන්නේ උපාදාන වශයෙන් කිසිවක් නොගෙන මිදෙන තැනට. එතකොට මං කිව්වේ එකයි මං දන්නේ කී දෙනෙකුට තේරුණාද පෙවුණාද කියලා. නමුත් නුවණක් තියෙන කෙනෙකුට දේශනාවක් අවසානයේදී නිවන් දකින්න පුළුවන්. නිවන කියලා කිව්වේ ඉපදීම නැති කරන එකට හොඳට මේ අර්ථය දක්ෂ වෙන්න. ඔබෙත් මගෙත් මේ විදිහේ පුද්ගල භාවය අපි නිකමට කිව්වොත් මෙතන ඉන්නකොට අපි කාට හරි වාතයක් ගියොත් ලැජ්ජ හිතනවනේ. ඇයි? තව සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා, තමන් ඉන්න හින්දා මේ ජාතිය දූසි. ඔබට ජාතිය නිරුද්ධ නම් ඒ වගේ තැනක් ධර්මතාවයක් මිසක දුක නැහැ. උහුලගෙන කාගෙන ඉන්නව නෙමෙයි දුක් වෙන්න හැම ධර්මයක් නැහැ. ඔබට බයින්ද මිනිස්සු නැහැ, බැනුම් අහන්න මිනිස්සු, බැනුම් අහන්න ඔබ නැහැ. අහවල ඔයාට මෙහෙම කිව්වා කියනකොට සතර මහා ධාතුවේ අහවල්ලු ඉන්න හින්දා නේද රිදෙන්නේ? තමන් ඉන්න හින්දා නේද මට එහෙම මෙහෙම කිව්වා කියන එක තියෙන්නේ? බලන්න සෝපදේශස නිබ්බාන කියන තැනින් දීසි නිවීමක් නිවෙනවද කියන එක. දීසි ගින්නක්ද එහෙනම් දැන් ඇවිලිලා තියෙන්නේ කියන එක බලන්න. අපේ ජීවිතය කියන්නේ ගිනි ගොඩක්. පංච උපාදානස්කන්ධය කියන්නේ දුක් ගොඩක්. ගින්න. මේ ගින්න නිවා ගන්න පුළුවන්. අදහන්න දෙයක් නැහැ. වීරිය කළොත් ඒකාන්තයෙන් මේ ගින්න නිවෙනවමයි. හැබැයි ඔබට එක වැඩක් ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ඔබ දන්නවනේ. ඔබට ගහ කොළක් රන් රිදී මුතුමැණික් දූ දරුව ගෙවල් දුරවල් පෙනෙන තාක් ඔබ දත යුතුයි මේ ජාතිය ස්වභාව කොට ඇති ධර්ම කියන එකත් ඔය ජාතියට හේතුව තණ්හා උපාදාන භව කියන එකක් දතු යුතුමයි. ඒක පෙනෙනවා. භවය කියන්නේ හැම වෙලෙම මේ කාම භවය කියන්නේ සතර මහා ධාතු රූපේ. තණ්හා උපාදාන කියන ගති ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් ජාතිය ගස් ගල් ගෙවල් දුරවල් ඉඩකඩම් ඉරහඳ මොකවත් උපදීද? මොකුත් උපදින්නේ. නිවන කියන්නේ ඉරක් නෑ, හඳක් නෑ, ගස් කොළන් ආලෝක අඳුර මෙලොව පරලොව මොකුත් නෑ, උපදින්නේ. එතකොට ඒ නිවන මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න පුළුවන්මයි. ඔය අර්ථය තියාගෙන ඔබට බැලුවට බැලුවට දරුවා කියලා සිහි වෙනවා. බැලුවට බැලුවට එතන කුණුපු කොටස් පේන්නේ නැහැ, දරුවා කියලාමයි පේන්නේ. හැබැයි ඔබ ක්‍රමේ දන්නවා. දැන් සද්ධානුසාරී කියලා කියන්නේ පෙවු නැතුවට ක්‍රමේ අදහනවා. ක්‍රමේ එයාට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉපදීම කියන්නේ මේ කුණුපු කොටස් ටිකක් නෙමෙයි දරුවා කියන්නේ. මගේ හිතේ තියෙන ගතියක් නෙමෙයි දරුවා කියන්නේ. මේ දෙකම එකතු වෙච්ච නිසා ඇති වෙන ධර්මතාවයක් කියන එක දකිනවා. මේක නැති කරන්න පුළුවන් කියලා දන්නවා. සම්මා දිට්ඨි දැනගත්තට ආශ්‍රවේ රූපේ දරුවා 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 කියලා බලපු වේගයේ හිඳිලා නැහැ තව. ඒකටයි ආශ්‍රව කියන්නේ. දැන් සිහි වෙන ගානේ රූපේ ඇත්ත පෙන්වන එක විතරමයි තියන්නේ. ඒ ඇත්ත පෙන්නකොට ආධ්‍යාරයෙන් චතුරාර්ය සත්‍ය තියෙනවා තමයි. දුකක් දන්නවා, දුක ඇතිවීමක් දන්නවා, නැතිවීමක් දන්නවා, නැති කරන මගක් දන්නවා. මේ මග පඨවි කියන වචනේ විතරයි කියන්නේ නිවන් දකිනවා. ආධ්‍යාරයෙන් තියෙනවා ඇති. ඒකයි කේස්රොද අතට කපලා කේසා ලෝමා කියන රහත්තුනේ අතීත ජීවිතවල හොඳට මොහු කරලා නිවන. ඇයි කේස ලෝමා කියලා බලනකොට කේස් ලොම් කියන්නේ පඨවි ධාතු කියලා දන්නවා. එතකොට මේ පඨවියේ මම කෙනෙක් කියන හැඟීම තිබුණොත් කෙනෙක් නිර්මාණය වෙලා දුක එනවා නේද? පඨවි හැටියට බැලුවොත්, කේස් හැටියට බැලුවොත් පුද්ගල භාවය මේ මත පතිත වෙලා පතිත වෙන්නේ නැහැ. එහෙමනම් පුද්ගලය උපදින්නේ දුක නැති වෙනවා නේද කියන ටික ආධ්‍යාරයෙන් තියෙන ශනික වේ ටික මත වෙනවා. ඉතින් ඒ නිසා අනිත් කට්ටියත් මේ ටික තේරුම් ගන්න බලන්න. මේක හරි වටි. ඒ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා නිම කරන්න බෑ. මං කිව්වේ මගේ ජීවිතේ මෙතනින් එහාට යන්නේ ආයේ ගැඹුරු ගැඹුරු අරුත්. මේ කාරණාවම සාර්ථක වෙයි සරල උපමාවලින් කියයි මිසක මෙතනින් එහාට යන්නේ නෑ. නුවණක් තියෙනවා නම්, ඇස් තිබුණා නම් මං ඔයගලන්ට නිවන පෙන්නුවා. ඔගොල්ලෝ නිවන දැකපු අයත් ඇති මෙතන. එහෙම නැතිනම් මේ ක්‍රමයේ ගැන යම් කිසි කෙනෙකුට තේරුණුත් විශ්වාසයක් තිබුණොත් යටත් පිරිසෙන් එයා දිට්ටි සම්පන්නයි. මේ සද්ධානුසාරී අදහනවා. මේක වෙන්න පුළුවන් එකක්. මෙහෙම තමයි දුක ආවේ කියලා. තේරුණා නේද? ඉතින් ඔය ටික විතරයි මට කියන්න තියෙන්නේ. කවදාවත් ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. ඕගොල්ලෝ වෙන නිවනක් හොයාගෙන යන්න එපා. මේ කතා කරන දේම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් ලැබෙන්න ඕන ඔය පණිවිඩය. නිවන කියන්නේ දකින්න පුළුවන් එකක්. ඉපදීම කියන්නේ ඔබෙත් මගෙත් මේ විදිහට ඉපදීමයි. ඒ නිසයි දුකාවේ කියලා ඕගොල්ලන්ට පේන්නේ නැද්ද? පේනවා. මේ ඉපදීම මාව ඔබව මේ දේවල් වල ඉපදීම නැති වුණොත් දුක නැහැ කියන එකත් පේනව නේද? එතකොට ඒකට තියෙන සම්මුතිය දුරු කිරීම නිරෝධය. උපාදාන තණ්හා උපාදාන කියන ගති ටික භවයට ප්‍රත්‍ය වුණොත් දුක උපදිනවා. තණ්හා උපාදාන කියන ගති ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් දුක උපදින්නේ. එතකොට මෙන්න මේ ටික හොඳට තේරුම් ගත්ත කෙනෙකුට එක දේශනාවක් අවසානයේදී ditthi sampanna වෙනවා කියලා කියන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මගකෙන් චතුරාර්ය සත්‍ය පේන එක තමයි ditthi sampanna කියන්නේ. නැත්තම් එයා නිවන් දැක්ක කෙනෙක්. ඉපදීම නැතිනො ජරා මරණ දුක නැති වෙනවා. කෙලස් ටික ස්කන්ධ ටිකට පතිත නොවුනොත් උපදින්නේ නැහැ. මාර්ගයයි නිවනයි දැක්ක කෙනෙක්. මම හිතන්නේ නිවන දැක්ක හෝ එක පිළිගන්න පුළුවන් මට්ටමක අය හරි මේ දේශනාව තුල එක්කෙනෙක් හරි ඉඳීනේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ එච්චර යපේ දොස්තර මෑණියන්ට තේරුනේ නැත්තම් ටිකක් අහන්න. තේරෙන්නේ මේ මෑණිව හරිම පින්වන්තයි. මගේ අවුරුදු ගාණක් මම ධර්ම හොයාගෙන හොයාගෙන ආවත් මට අද තේරෙනවා නියම විදිහට චතුරාර්ය සත්‍යට ලං වෙමින් තිබිලා තියෙන නමුත් මට අවබෝධ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම එකක් තියෙනවා. මිනිස්සුන්ගේ මනසවල වචන ගොඩවල් ගැහි 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 ඔහි කියෝගන යන චරිත බිහි වෙන්නේ. නිවැරදි මාර්ගයක් නැති වුණාම තියෙන ලක්ෂණේ ගැඹුරු ගැඹුරු වචන එකතු කර කර එකතු කර කර ඔහි හොය හොයා හොය හොයා යනවා මිසක නිස්තාවක් හම්බෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය නියම ලක්ෂණ එක දේශනාවක් අවසානයේදී එයාට ජාති නිරෝධය පේනවා. මේ කෙලෙස් ටික නිරුද්ධ කළා ඉපදීම සත්ව පුද්ගල දේවල් වල ඉපදීම නැති කළ කෙනාට කිව්වා කවුද? රහතන් වහන්සේ. ඔය චතුරාර්ය සත්‍ය දැකපු කෙනාට කිව්වා දිට්ඨි සම්පන්නයි. එයා සද්ධානුසාරී, සද්ධානුසාරී කියන්නේ මේ නිවන අදහනවා, මේ ක්‍රමයේ තේරෙන සද්ධාවයි. තව කෙනෙක් ඉන්නවා දකින්නම පුළුවන්, පලස්ත වෙන්න පුළුවන්. ඈ නමුත් එන්නතත් අන්තිම අඩුම කෙනා ධම්මානුසාරී සද්ධාව නැත්නම් ධම්මානුසාරී මෙහෙම ධර්මතාවයක් තියෙනවා කියලා ධර්මතාවයට හෝ නිවන නොවනයි. මේක වෙන්න පුළුවන් දෙයක් කියලා අදහනවා සද්ධානුසාරී. ඒ දෙන්නත් සුවම් ඵලයට පත් වෙන තාක් මේ කල්පේවත් විනාශ වෙන්නේ නැහැ. එයාට කියනවා තිත කප්පි පුද්ගලය කියලා. ඉතින් මේ කාලයක්ම හොයාගෙන හොයාගෙන ආවමත් ආපු එකේ මම මෙතෙන්ට එනකොට වෙනදට මෙහෙමයි භවනා කරන්න කියන අර්ථයක් මට තියෙන්නේ. නවම් මේ කුටියට ආව පළවෙනි දවසේම සති නිමිත්තට මම හිත තියෙනකොට මට ඉබේම කමඨහනක් පහළුණ මෙහෙම යොබ හිත තියන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ නෑ. ඒ ක්‍රමය විතරයි වැඩි. මට සතියක් යනකොට මේ ප්‍රශ්න ඔක්කොම ලැබුණා. ඉතින් මේ මෑණියෝ හරි පින්වන්තයි. මුළු ලෝකෙකටම ඇස් දෙකක් පාදල දෙන්න තරම් වාසනාවන්තුනා කියන එක කියනවා. ඔගොල්ලෝ නුවණින් බලන්න මං කතා කරන ප්‍රලාපයක්ද නැත්නම් මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියන එක ඕගොල්ලෝ තුලින් බලන්න. ඕගොල්ලන්ට දුක ආවේ කොහොමද කියන එක මේ වචනයක් වචනයක් ගන්න තමන් තුලින් බලන්න. ඕගොල්ලන්ට දරුවමර දුක මට මව්මල දුක පියාමල දුක දරුවමල දුක උපදිනු නම් උපදින්නේ මට අම්මෙක් තාත්තෙක් දරුවෙක් ඉන්න හින්දා නේද කියලා බලන්න. මට අම්මා තාත්තා දරුව හම්බ වුණේ කොහොමද? රූපේ සතර මහා ධාතු කෙලස්තික මෙහෙම මංගාව තියෙන මේ අදහස්තික මෙහෙම පතිත කළා නේද මම හදාගෙන තියෙන්නේ කියනක ඕගොල්ලන්ට පෙනේ. ඕගොල්ලෝ දුක දුක් විඳපු හැටි දුක හැදුණු හැටි මේ පෙන්වන්නේ ඕගොල්ලන් කියන මේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ওই දුක් නැති වෙන්න නම් ওই වස්තු දේවල් තමන්ගේ ඉපදීම නැති වෙන්න ඕනේ. ඉපදීම නැති වෙන්න නම් භවය මේ සතර මහා ධාතු රූපේටයි කාම භවය කියන්නේ ඒ භවයට තමන්ගේ හිතේ තියෙන තණ්හා උපාදාන කියන ගති ටික ප්‍රත්‍ය නොවෙන්න ඕනේ. තණ්හා උපාදාන ගති හඳුන ගන්න හරි ලේසි. ඔබ පැත්තකින් දැන් සිහි කරන රත්තරන් රිදී මුතු මැණික් දරුවෝ කියන සිහි කරනකොට ඒ සිහි කරන නිමිත්තත් එක්ක කැමැත්ත අකමැත්ත කියන ගති හම්බේ. මේ ලෝභකම ද්වේෂේ නිමිති තෝරගන්න පහසුයි. ඒ නිමිත්ත මහ භූත ටික තිබ්බහම ජාතිය තරහකාරය උපදව ගන්න පුළුවන්. කැමැතියි උපදව ගන්න පුළුවනේ. ඈ ওই වගේමයි හිතේ ඊගාව දේ තමයි තණ්හා උපදන්න කියන ওই ගැතියට විතරක් නෙමෙයි. ප්‍රසාද අධිමොක්ඛ කියන ගතියටත් භවය හැදෙනවා, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණයනවා. කුසල සිතක ඔබට තණ්හා උපාදාන නැහැ. නමුත් කුසල සහගත නිමිත්තක් ගත්තොත් ඒ නිමිත්ත සතර මහා ධාතුව මත පතිත වුණොත් කුසල සහගත අරමුණු උපදී. ඒත් තමන් උපදින ජරා මරණ දුකදී ඒ පැත්ත අතහරින්න ඕනේ. තණ්හා උපාදාන කියන පැත්ත විතරක් මතක් කළේ කිලිස් පැත්ත විතරක් අතහරින්න, අනිත් ඒවා අත ඇරි අතහරින්න යන්න එපා. නමුත් සංකත කෙරවලට යන පුණ්‍ය පාප පහිනස කියන දෙපැත්තම අතහැරෙනවා. දෙපැත්තම අතහැරෙනවා. තේරණේ දී කීපේ. ඉතින් මේ ওই ටික තව කතා කරන්න. මං කතා කරන දී පිරිසිදු බුදුදහම නම් මේ දර්ශනය, මේ බලංගොඩින් පටන් ගත්ත මේ දර්ශනය මේ මුළු ලෝකයේ හැකිරෝලට ගිහිලා නැතරයි. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ එක ලක්ෂණයක් තියෙනවා. විවටු විරෝචිතින පටිච්චන් හඳ වැහිලා තිබුණොත් බබලන්නේ, විවෘතුනොත් බබලනවා, ඉර වැහිලා තිබුණොත් බබලන්නේ, විවෘතුනොත් බබලනවා. තථාගත ධර්මයේ වැහිලා තිනකම් බබලන්නේ, විවෘතුනොත් බබලනවා. අද නෙමෙයි මේකට තැන එන්නේ. මේ දර්ශනය අහගෙන මේක ටික ටික හරි ප්‍රායෝගික යෙදෙන මනස් තව ටික කලකනට හොඳට මොහු කරනවා. මල් පිපෙනවා වගේ ඒ අය තව අයටත් කියනවා මේ ජරා මරණ දුකින් ඈතර වෙන නිවන් මඟ ලෝකේ උපන්නා කියන එක මට බය නැතුව අද කියන්නේ. ඉතින් ඒක මම කිව්වට නෙමෙයි, ඕගොල්ලෝ බලන්නකෝ ඇත්තද නැත්තද කියලා. ඕගොල්ලන්ට තේරෙන්නේ නේද? ඔක කියන්න ඕනේ ඇත්තට මම නෙමෙයි, බණ අහන අය, බුදුහාමුදුරුව නෙමෙයි කිව්වේ. බුදුහාමුදුරුවගේ බණ අහන අයයි ස්වක්ඛාතු භගවතා ධම්මෝ කියලා කිව්වේ. සන්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි ඕපනායිකයි කියලා තමා කෙරෙහිම දැක්ක යුතුයි කියලා. ඒ ගුණ ටික නැද්ද කියලා බලන්න වෙන ගොඩාක් විස්තර හොයන්න එපා. ගොඩාක් නාම ධර්ම පහුරුක ගා යන්න එපා. ගොඩාක් කරුණු හොයන්න එපා. සරල වෙන්න, කාම භවයෙන් එතර වෙන්න. මේ සත්පුරුෂ ඇසුරෙන්, කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මය ලැබුණාම වීරිය විතරයි අවශ්‍ය, බොහෝ ධර්ම කරුණ අවශ්‍ය නැහැ. හොඳට ඕගොල්ලන්ට හිත තබන්න පුළුවන් මේ හැම දෙයක්ම ශුන්‍යතාවය. අවකාශ ධාතුව අවරාගෙන සතර මහා ධාතු රූප රාශි වල තියෙන එක එක හැඩ නේද කියලා හිත තබන්න. හැබැයි ඔබ දන්නවා ඒකට අමතක අමතරව ගහ, පොළොව, ගල් කැටකයක් කියලා හරි හිත තැබුවොත් ඉපදිලා ඒ දෙයක් ඉපදිලා. හැම දෙයක්ම මේ ලෝකේ ඇසුරු කරන හැම දෙයක්ම ජාතිය ස්වභාවකට ඇති ධර්මයි කියලා ඕගලන්ට තේරෙන්න. ජාති නිරෝධෝ කියනකොට කාම ලෝකයේ කිසිදු දෙයක් ඉතුරු වෙන්න බෑ. ඉන්දිකටු තුඩක දෙයක්, ඉන්දිකටු තුඩ කියන එකත් ඉපදිච්ච දෙයක්. තේරුම්ද කියන එක? ඒ නිසා මේ ටික අහලා හැම දිනම සසර දුකින් ඈතර වෙන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඕගොල්ලන්ගේ අඩුව තියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය කියලා. මේ ශාසනයට මොන විදියට හරි ස්වාමීන් වහන්සේලව ජීවත් කෙරුවා නම් ඛණ්ඩ දීලා බොණ්ඩ දීලා සිව්පසෙන් ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරන දෙයින් ස්වාමීන් වහන්සේලව උපස්ථාන කෙරුවා නම් සමස්තයක්ම සංඝයාට කළ උපකාර වෙනුවෙන් ඒ ණය බේරුවා. මම අද ඕගොල්ලන්ට තේරුණා නම් මේකේ හරිද? මගේ විතරක් නෙමෙයි, යම් තක් ඕනම තැනක ස්වාමීන් උපකාර කරන සංඝ රත්නයේ ලෝකෙ ජීවත් කෙරුවට ඔගලන්ට අජරාමර නිවන පණිවිඩය ලබලා දීලා තියෙයි. තේරුනේ නැත්තම් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඒ තේරුනේ නැත්තම් මගේ පස්සෙන් එන්න එපා. මගේ දේශනම් ඊට වඩා නැහැ. වෙන ක්‍රමයක් හොයන්න. මං කිව්වේ ඒකයි. මේ මගේ අවසාන කෙරවල ඇවිල්ලා හැපිලා තියෙන. මෙතනින් එහාට මගේ දේශන ගැඹුරු වෙන්නේ නැහැ. මං කවදාත් ඔගලන්ට එහෙම කියලා නැහැ නේ. කියලා තියෙනවා. හැම කලින් කලටම කලින් කලට භාවනා කරලා ඊට වඩා ගැඹුරක් ඊට වඩා ගැඹුරක් ඊට වඩා ගැඹුරක් ආවා. දැන් ඊට වඩා ගැඹුරක් නැහැ. මේ කියන අර්ථයේ සමහර විට එක එක සූත්‍ර වලින් එක එක ක්‍රම වලින් කියයි. ඒත් මේකමයි මේක ලිහිල් කළා දෙන්න උපමා උපමීය සමහර විට හම්බ වෙයි. තාම මම ආදුනිකයි. නමුත් මේන් ඔබට යන්නේ. ඒ නිසා මේ කියලා තීරණේ නැත්තම් පිළිගන්න අපහසු නම් මේක නිවන නෙවෙයි කියලා. මගේ හැම මනාපයක් අමනාපයක් නැහැ. ධර්මතාවය එකයි. ඒ හැමෝටම මතක් කරනවා මාව බලාගෙන ස්වාමීන් වහන්සේ අපිට තව හොඳ කරුණ ටිකක් කියලා දෙයි. තව ගැඹුරු බණ ටිකක් කියලා දෙයි කියලා මගේ පස්සෙන් එන්න එපා. මෙතනින් එහාට මට ඕගොල්ලෝ වෙන යමක් කරන්න බෑ. ලෝකයෙන් වෙන යමක් කරන්න බෑ. මට කරන්න පුළුවන් කරන්න දන්න එකම දේ මගේ බුදුහාමුදුරන්ගේ පණවිඩේ මෙච්චරයි මම දන්නේ. ওই ටික විතරයි මට කියන්න පුළුවන් කියන එක මතක් කරන්න. ඒ නිසා අදින් පස්සේ මේ වස් කාලෙන් පස්සේ ධර්ම පරේෂණය මගේ ඉවරයි. හරිද? මේ තාක් මම ධර්ම පරේෂණය කාවේ මග හොයමින් ආපු කෙනෙක්. මං හැමදාම කිව්වනේ මාත්මේ නිවන් දකින්න යන ගමන ඒකේ පණිවිඩය කියනවා කියලා. අදින් පස්සේ මගේ පරේෂණ ඉවරයි. දැන් තියෙන්නේ මගේ ප්‍රතිපදාව. ඈ ඒ නිසා ඔයගොල්ලෝ නුවන්නම් අහලා ප්‍රතිපදාව ඊට පස්සේ මං එකේ. ඈ එහෙම නැතුව මේක මදි නම් හොයන කට්ටිය මාව අතහරින්න වෙනවා. මගේ ක්‍රම අතහරින්න වෙනවා. වෙන පැත්තකට ගියාට අමනාපයක් නැහැ. මං පස්සේ ආවට වැඩක් නැහැ කියන එකත් මතක් කරනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. මේ වස් කාලේ කුටිය හදලා විවේකේ අරගෙන දීලා මුළු ලෝකෙටම ලෝකෙට වටිනවද මන් දන්නේ. මට වටී. මේ ශාසනේ ලෝකෙ ජීවත් කරන්න ඇහැ මට උපදවා ගන්න හදලා දුන්නු අපේ පින්වත් ශ්‍රියානි මෑණියන්ට. මේ ජීවිතයේදීම අජරාමර නිවන් සැප ලැබේවා. ඒ දියණියටත් එතුමියගේ මහත්තයාටත් ඒ වගේම ඒ ගෙදර ඉන්න අපේ මේ ශ්‍රියානි දොස්තර නෝනා මාගේ මහත්තයාට නැත්තම් ඉශානි නෝනාගේ පියාණන්ටත් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් දැකලා බලලා උදව් උපකාර කරපු සියලු දෙනාට මේ ජීවිතයේදී මුතුන් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මං වෙනුවෙන් හරියට කැප වෙනවා. ඒ සද්ධාති සාමුදුරු ධම්ම ජෝති හාමුදුරු සුදස්සී පොඩි හාමුදුරු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ කුසලය මුතුන් නිවන් පිණිසම පාරමිතාවක් වේවා. මම මේ කියන දේ සැබෑවටම බුදු දහමද නැද්ද, මේ හම්බුනේ නිවනේ පණිවිඩයමද කියලා ඔගොල්ලෝ තමන් තුළේ විමසල බලන්න. එතකොට සැක සංකා තියෙනවා අන්තරුවේ. හොඳයි, තෙරුවන් සරණයි.